සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා
හොඳයි පිංතුනි, ඒ වගේම සෑම තුරුල දනාම සිහිපත් කරගන්න, අධිෂ්ඨාන කරගන්න. මේ රාදී මාස සතර පුරා මේ පැමිණි දීර්ඝ භව ගමනේදී අසත්පුරුෂයන්ගේ දෘෂ්ටි දරාගෙන, අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර දරාගෙන, තෝරගන්ට බැරුව, තේරුම් බේරුම් කරගන්ට නොහැකිව, හඳුනගන්ට නොහැකිව මේ ලෝකාත්‍රයට පහළ වෙලා සිටියා වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරියත් බුදු පියාණන් වහන්සේලාට, සෝතාපන්න සකුර්දාගාමි අනාගාමි ආදී මහවතුමන් වහන්සේලාට, මේ ලෝකේ වැඩවාසය කළා වූ යම් සීල ගුණ ධර්මයක් හෝ වඩාගෙන සිටියා වූ උත්තමයන් වහන්සේලාව අඳුරගන්ට නොහැකිව, ඒ තමන් විසින් කරගන්ට යදුනා වූ අනන්ත අප්‍රමාණ අපවාද උපාද ඕන තරම් ඇති. ඒ වගේම පිංගුතුනි, තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට දේශනා කරන්ට යදුණු උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ තෝර බේර ගන්ට නොහැකිව, අඳුරගන්ට නොහැකිව, ඒ සද්ධර්මයට ඕන තරම් නිගා කරන්නේ නැති, අපවාද උපාද කරන්නේ නැති, ඒ සියල්ලත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න, සියලු දෙනාම සිහිපත් කරගන්න මේ අනාදිම සසර පුරා මේ පැමිණි ගමනේදී, ඒ ආකාරයෙන් තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොරින් උත්තරීතුරු බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ උනා වූ යම් අවඩක් අසාධාරණයක්, හිංගයක්, හිංසාවක්, අපවාදයක්, උපාදයක් තියෙනවා නම් ඒ සියල්ලට ඒ උත්තරීතුරු ශ්‍රී විද්‍ර රත්නයේ මාහට දස දහස්වර කෝටි ලක්ෂවර කමා කර සිටන සේක්වා කියලා ත්‍රිවිධ රත්නයේ කමා කරගන්න. ඒ වගේම සිහිපත් කරගන්න පිංගතුනි, මේ අනාදිම සසර පුරා පැමිණ ගමනේදී සී සබ්බුන් සාධන මුණ ගැහිලා, ඒ තථාගතයන් වහන්සේලා මුණ ගැහිලා, මහා සංඝ රත්නයේ මුණ ගැහිලා, ඒ විවිධාකාරයෙන් ඒ උතුම් ශාසනවල චිර පැවැත්ම දෙසා විවිධාකාරයෙන් ඔබ සහ සම්බන්ධ වෙන්න ඇති, පැම්පකුණු හදලා දීලා, වැව්වමුණු හදලා දීලා, ස්ථාන භූමි හදලා දීලා, බණ භාවනා කරන්න ඒ වැලිමලු ආදී දේවල් සකසලා දීලා, පැම්පකුණු හදලා දීලා, දානමාන ආදී අපූපස්ථාන සකසලා දීලා, බුදු සත්කාර සම්මාන කටයුතු කරලා, ඒ විවිධාකාරයෙන් ඒ තමන්ට මුණ ගැහුණු ශ්‍රී සම්බුද්ධ ශාසනවලට ඒ ආකාරයෙන් කටයුතු කරගන්ට ඉදිරි මහා පිංකම් ඇති, ඒ සියල්ල සිහිපත් කරගන්. ඒ වගේම උපන්දා ප්‍රර්මයේ දක්වා කාලය පුරාවටම මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය ඇසුරු ඉසුරු කරගෙන විවිධාකාරයෙන් ශාසනයේ චිර පැවැත්ම උදෙසා, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ පැවැත්ම උදෙසා, ඒ විවිධාකාරයෙන් දානමානය උපස්ථාන කරලා, පැම්පුණු හදලා දීලා, ආවාස කුටි හදලා දීලා, ඒ තමන් විසින් කරගන්ට ඉදිරි මහා පුණ්‍ය ගංගා, කුසල ගංගා තියෙනවා, ඒ සියල්ල මේ අවස්ථාවේ සිහිපත් කරගන්න, සීකඳව ගන්න. ඒ තමන් විසින් කරගන්ට දුනාව අනන්ත අප්‍රමාණ වන්නා වූ ඒ මහා පුණ්‍ය ගංගා, කුසල ගංගාවල මහා බලමහිමේ ඒකාන්තයෙන් හේතු වාසනා කරගෙන ඔබ සියලු දෙනාටම මේ අද දවසේදී මේ දහම් මණ්ඩප තුළදී ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩි දුව සෝතාපන්න ඵලයේ පිහිටන්නත්, ධිරිමාර්ග ඵලයෙන් උපසම්පදා කරගන්නත්, තමන්ට නොවැටනව යම් දහම් කරුණක් තියෙනවා ඒ සියල්ල අවබෝධ කරගන්නත්, ඒ කරගන්ට දුනු සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් ඒකාන්තයෙන් හේතු උපනි ශ්‍රේ වේවා කියලා සිවි නාම අධිෂ්ඨාන කළ සාදුකාරයක් පවතුන. හොඳයි පිංගතුනි, තුලෝකාග්‍රමමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමල්ලි උපන්නා වූ සුවසූ දහසක් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. තුන්කල් වැඩ වාසය කරන ආර්ය මහා සංඝ රත්නයෙන් අවසරයි. සියලු දෙනාම දානි වළඳලා දින්න. හරි. අදත් මේ දකුණේ යොපින්කමක් තියෙනවා. වෙනද වගේම ඔබ සියලු දෙනාම ආරාමයේ හා කලින් සම්බන්ධ වෙච්ච පින්වත් උපාසක උපාසිකා පිරිස විදිහට ඒ අලුතින් සම්බන්ධ වෙන පිරිස වලට පුළුවන් තරම් ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න. දැන් ලබන සතිය විතර පටන් ගන්නවනේ සීල ශ්‍රාවිකා කියලා මේ වැඩසටහන. ද සීල ශ්‍රාවිකා පිරිස දැන් ඒකට සූදානමින් ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි ගිය සතිය මතක් කළා වගේ හැංගි හැංගි වෙස් බැඳට නටන්න වෙන්නේ එලිපිට. ඒ නිසා අපිට ඵලය දැකලා හේතු ටික කියන්න පුළුවන් වෙයි. ඒ නිසා පුළුවන් තරම් අඩුම ගානේ මේ සතියව තමන්ගේ මඟ වඩා ගන්න කටයුතු තව හොඳට කරගන්න. හොඳයි පින්තුරු, දැන් අපි හැමෝම දන්න කාරණාවක් තියෙනවා. මේ නිවන් දකින වැඩපිළිවෙල කියලා කියන්නේ බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙල නේද? බනහලද නිවන් දකින්නේ? එහෙනම් බනහලද නිවන් දකින්නේ? එහෙනම් බනහල තමයි නිවන් දකින්නේ. ඒ නිවන දකින්න එකත් ලේසි වැඩක් නෙමෙයි. දුටු නිවන සාක්ෂාත් කරන්න බන කරන්න ඕන. ඒක තමයි ප්‍රායෝගික. දැන් අපි දේශනා පටන් ගන්න කලින් ආරාධනා කරන්නේ පිරිසකට නේද? මොකටද ආරාධනා කළේ? ඒ අය කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුක්තව, ඒ අය කෙරෙහි මහත් වූ මෙත්සිතින් යුක්තව ඒ අයට මේ ස්ථාන වලට ආරාධනා කළා. මොකටද? මේ දහම් ශ්‍රවණය කරලා එක්ක පින්ජනිත කරගන්න, නැත්නම් නිවන් මඟ වඩා ගන්න කියලා. එතකොට අපි පිරිසකට ආරාධනා කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? ආරාධිත පිරිසට වැඩි අවස්ථාවක් දෙනව නේද? එහෙම නේද කරන්නේ? ආරාධනා කරාට පස්සේ ආරාධිත අමුත්තන්ට තමයි වැඩිපුර අවස්ථාවක් සකසලා දෙන්නේ. දැන් අපේ මේ පින්වත් ඇත්තොත් හැමතිස්සෙම අර මතකද ඔබට එක්තරා දේශනාවක මතක් කරා අර මේ මැද ඇඟිල්ල ගැන? මැද ඇඟිල්ලට පුළුවන් මේ හැම ඇඟිල්ලටම ලං වෙලා උදව් කරන්න නේද? මේ ශාසනය ඇතුළත් පින්තුනේ මැද ඇඟිල්ල කියන එක තීරණය වෙන්නේ හැමතිස්සෙම වයසට අනුව නෙමෙයි නේද? ඔබ කොච්චර මේ ලෝකේ තියෙනවනේ මේ වයසක් තියෙනවනේ ඔබ හැමෝටම. මේ ලෝකෙට ඇවිල්ලා හැමෝම එක එක වයස්වල ඉන්නේ. නමුත් මේ ශාසනය ඇතුලේ ඒක තීරණය වෙන්නේ වයසට අනුව නෙමෙයි, ගුණ වෘද්ධියට අනුව. දැන් ඔබ සියලු දෙනාම කියලා කියන්නේ යම් කාලයක් දහම් ශ්‍රවණය කරලා, දහම් අහලා, මග වඩලා, ගුණ වෘද්ධියට පත් වෙලා ඉන්න පිරිස. එහෙම ගුණ වෘද්ධියට පත් වෙනවාද මේ උත්තරේ බණ ඇහුවාම? බණ ඇහුවාම ගුණ වෘද්ධියට පත් වෙනවා? මොකද්ද ගුණ වෘද්ධිය කියලා කියන්නේ? වැඩිම තපෝ වෘද්ධිය කියලා අහලා තියෙනවද නේද? තපෝ ගුණය, කෙලෙස් තප කරන ගුණය. ගුණ වෘද්ධිය තපෝ වෘද්ධිය වැඩෙත්වා කියලා එහෙම කියනවා නේද? දැන් මේ ගුණ වෘද්ධියට අනුව තමයි මේ ශාසනයේ ක්‍රමවේදය හැදිලා තියෙන්නේ. එතකොට බණ ඇහුවා කියලා එහෙම ගුණ වෘද්ධිය එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. බණ ඇහුවා කියලා ගුණ වෘද්ධිය වැඩෙන්නේ නැහැ. ගුණ වෘද්ධිය කියලා කියන්නේ දහම පරිශීර්ණය කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵලයක්. දැන් ඔබ අහලා තියෙනවා සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ නේද? මොනවද ඒ සංඝ ගුණ? දක්කිනෙයෝ, අංජලිකරණෙයෝ ආදී වශයෙන් මේ ගුණ ගුණ ගැන දේශනා කරන මේ ශාසනය. එතකොට ගුණ වෘද්ධිය කියලා කියන්නේ ඔබ මේ වැඩපිළිවෙල කරගෙන යද්දී ඔබගේ මනස තුල නිර්මාණය වෙන එක එක තත්ත්ව. දැන් ඒ තත්ත්ව නිර්මාණය වෙනකොට ඔබ තුල යම් යම් වෙනස්කම් පේන්න ගන්නවා. දැන් ඔබ හොඳටම දන්නවා මේ වැඩපිළිවෙල කරගෙන යනකොට ඔබ තුල කරුණාව කියන එක පහළ වෙනවා කියලා. එහෙනම් පහළ වෙලා තියෙන්නේ. ඈ? ඒක කියන්නේ පිටුනේ මේ දහම් ශ්‍රවණය කරනවා කියන එක නිවන එහෙම නෙමෙයි. ඔබ තුල කරුණාව කියන එක වැඩිලා තියෙනවද කියලා බලන්න ඕනේ. කරුණාවන්ත වෙන්න ඕනේ කියලා කරුණාවටපත් වෙන්න නෙමෙයි. ස්වභාවිකව කරුණාව කියන එක පහළ වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. කරුණාව කියන එක පහළ වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි තමන්ව පිටිපස්සට දානවා කියන එක හැමතිස්සෙම. ඒ කියන්නේ අනිකාට ලොකු තැනක් දෙනවා කියන එක. අනිකාට ලොකු අවස්ථාවක් දෙනවා කියන එක. අනිකා වෙනුවෙන් ගොඩක් හිතනවා කියන එක. ඔය කියන්නේ කරුණාවට සම්බන්ධ දේවල්. ඒ කියන්නේ තමන්ට මොකද්ද වෙන්නේ? තමන්ට මොනවද ලැබෙන්නේ? තමන්ට මොනවද නොලැබෙන්නේ? තමන් කී එකක් ඔය තියෙන්නේ. ඔන්නෝක ටික ටික පහ වෙන්න ගන්නවා කරුණා වැඩෙනකොට. දැන් මහා කරුණිකයන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ කරුණාව කියන එක අපිට එහෙම තේරුම් කරගන්න අමාරුයි. අනන්ත අප්‍රමාණයි. එතකොට මේ ශාසනය තුලත් වින්දුතුනි ඔබට මේ මහා කරුණිකයන් වහන්සේගේ කරුණාව කියන එක ඔබේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. ඒ මට්ටමට නෙමෙයි. රහතන් වහන්සේ නමකට අවශ්‍ය ප්‍රමාණය. ඒසරි කරුණාව කියන එක ඔබේ ජීවිතයට එකතු වෙනවද නැද්ද කියන එක ඔබ තමයි දන්නේ. අපිට මතකයිද අපි එක දවසක් කතා කරා පිංගතුනි? ලෝක සත්වයාට ඔබ සලකන්න ඕනි මොන විදිහෙද කියලා අදියර කීපයකට. නේද? නිවන් දැකීම උදෙසා සිත කය වචනේ තුන්දොර යෙදවෙන්න ඕනි එක්තරා පිළිවෙලකට. ඒ තමයි ළඟම තියෙන හිතට, ආසන්නේම තියෙන හිතට, ඊළඟට ආසන්නෙම තියෙන හිතට, ඊළඟට ආසන්නෙම තියෙන හිතට. ඔන්න ඔය පිළිවෙලට තමයි යන්න ඕනේ. එහෙම මිසක් තමන්ට ඊට පස්සේ තමන්ගේ දූට, ඊට පස්සේ තමන්ගේ පුතාට, ඊට පස්සේ තමන්ගේ යාළුවන්ට, ඊට පස්සේ තමන් එක බනහන්නේ නැයට නෙමෙයි. එහෙම නෙමෙයි කරෙන්න ඕන මත තියාගන්නවා. කරුණාව කියලා කියන්නේ ටිකක් වෙනස් එකක් වින්නතුනි. මේ ලෝක සත්වයා කෙරෙහි හිතේ පහළ වෙන මෙත්තාව කරුණාව කියලා කියන්නේ අපිට පුරුදු එකක් එහෙම නෙමෙයි. ඒ නිසා ඒක අපි පුරුද්දට අපි දන්න විදිහට එහෙම ගන්න බෑ. ඒක ගොඩක් වෙනස් එකක් වින්නතුනි. ඒක ගැන අපිට අත්දැකීම් තියෙනවද? ඈ? මේ ශාසනයේ කරුණාව කියන එක ගැන අපිට අත්දැකීම් තියෙනවද මීට කලින්? නෑ, අත්දැකීම් තිබුණා. ඔබ ඔය පුටුව දැන් වාඩි වෙලා නෑ. මේ ශාසනයේ කරුණාව කියලා කියන්නේ වින්නතුනි බොහොම වෙනස් එකක්. ඒ කරුණාව ටික ටික තමයි ඔබේ හිතේ පහළ වෙන්නේ. ඒක හරියට අඳුන ගන්න. ඒ පහළ වෙන කරුණාවේ පිංගුතුනේ සියලු ලෝක සියලු සත්වයේ කෙරෙහි තමයි ඒක පහළ වෙන්නේ. මිසක් ඒක විශේෂයෙන් එක පිරිසකට පහළ වෙන එකක් එහෙම නෙමෙයි. එක පිරිසක් කෙරෙහි ඔබ යම් වැඩිපුර උත්සාහයක් දරනවා වෙන්න පුළුවන්. ඒක හැමතිස්සෙම තීරණය වෙන්නේ ඒ ඇයව නිවන් දක්වන්න ලේසිද අමාරුද කියන එකෙන් විතරයි. ඒ කියන්නේ ඔබගේ ළඟින්ද ඉන්නේ ඒක ඒ වගේ දෙයක් මත තීරණය කරන මිස වෙන දෙයකින් තීරණය කරන්න බෑ. එහෙම නැතුව පින්වතුනි ඔබගේ හිතේ දේවල් පහළ වෙනවා නේද? ඒක කරුණාව කියන්නේ නැහැ. ඒකට කියන්නේ තණ්හාව කියලා. ඒ කියන්නේ ඔබගේ යාළුවාට බණටි ගහන්න ඕනි, දෙන්න ඕනි. ඔබගේ දුවට, ඔබගේ පුතාට බණටි ගහන්න දෙන්න ඕනි. ඔබගේ පුතා නිවන් දකින්න ඕනි. ඔබගේ දූ නිවන් දකින්න ඕනි. ඔබගේ පවුලේ අය නිවන් දකින්න ඕනි. ඔබ නිවන් දකින්න ඕනි. හරි? ඔය ඔක්කොම තණ්හාව. තණ්හාවර තමයි අපිට නිවන් දකින්න ඕන වෙලා තියෙන්නේ. තණ්හය ජයති මොකක්ද? සෝකෝ. තණ්හය ජයති භයං. තණ්හය විප මුත්තස්ස නක්ති සෝකෝ කුතෝ භයං. ඔබගේ දරුවාට, ඔබගේ පුතාට, ඔබගේ අම්මට, ඔබගේ නැන්දට, ඔබගේ පවුලේ අයට, ඔබත් එක්ක එකට බනහන්නේ නැය, ඒ අය නිවන් දකින්න ඕන කියලා ඔබට හැමතිස්සෙම හිතනවා නේද? ඔබ නිවන් දකින්න ඕන කියලාත් ඔබට හිතෙනවා නะ. එතන තියෙන පිංගුතුනි කරුණාවක් එහෙම එකක් නෙමෙයි, ඔය තියෙන තණ්හාව. ඒක හරියට වෙන් කරලා ඔබ ගන්න ඕනේ පැහැදිලිව. මොකද එහෙම වෙන් කරලා ගත්තේ නැත්නම් ඔබ දන්නේම නැහැ සමහර දේවල් කරනවා තණ්හාවේ. ওই තණ්හාව තමයි පෝෂණය වෙන්නේ එතකොට. ඒකයි කියන්නේ හැමතිස්සෙම පුළුවන් තරම් ප්‍රායෝගික ලෝකයේ තමන් කියන කෙනාට දීලා තියෙන තැන පුළුවන් තරම් අයින් කරලා දාන්න කියලා. ප්‍රායෝගික ලෝකය කියලා කියන්නේ මේ එදිනෙදා වැඩ කටයුතු කරද්දී තමන් කියන කෙනාට දීලා තියෙන තැන අයින් කරලා දාන්න කියලා. ඕක ලේසි වැඩක් නෙමෙයි පින්සනේ. මොකද නැත්තම් අපි දන්නේම නැහැ තමන්ව තමයි ওই නිවනට අරගෙන යන්නේ. තමන් කියන කෙනාට ලොකු තැනක් දෙන්න උත්සාහ කරන හැමතිස්සෙම. ඒ තැන දෙන්න ගියාට පස්සේ වෙන්නේ අනිත් අය ගැන හිතන්නේ නැතුව යන ගන්නවා. ඒක මේ සාමාන්‍ය ලෝකේ හැමෝම කරන දෙයක් පිළිගනි. නමුත් අපේ ජීවිතවල ඒ ක්‍රමේ හරියන්නේ නැහැ කොහොමඩවත්. ඔබ නිවන් දකින්න උත්සාහ කරන පිරිසarna ওই ක්‍රමේ කොහොමඩවත් හරියන්නේ නැහැ වේගතුනි. ඒ වගේ රෝග ලක්ෂණ ඔබ තුල තියෙනවා නම් ඔබ ඉක්මනින් ඒවා ඉවත් කරගන්න උත්සාහ කරගන්න ඕනේ. මොකද අපි දැන් අපි එක දැන් අපි වැඩසටහන් කරනකොට තමයි අපිට මේවා එක එකව අඳුර ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය ස්ථානවල ඉතින් සාමාන්‍යයෙන් දේවල් කරගන්න ගියාම කටයුතු කරගන්න ගියාම ඔය අපිත් දැකලා තියෙනවා. සීල් සමාදන් වෙන්න එහෙම ගියාම දවල්ට දාන එහෙම දීලා අර එක එක කම්පැනිස් වලින් ඇවිල්ලා යෝගට් එහෙම බෙදනවා. යෝගට් බෙදෙනවා. තව කම්පැනිස් වලින් ඇවිල්ලා අයිස්ක්‍රීම් කප් බෙදෙනවා පොඩි ඒවා. සීල් ගත්ත අත්තම්මලට 100ලට තමයි ඒවා බෙදන්නේ පන්සලේ. ඒ ලොරිය ඇවිල්ලා එතන නැවැත්වුවට පස්සේ ඒවා බෙදෙනකොට අපි දැකලා තියෙනවා. මොකද්ද දැකලා තියෙන්නේ? මොකද පොලිමන් නෙමේ පොරයක්. පොරයක් දැකලා තියෙනවා. අපි මල්ලකුත් අරගෙන ගිය අත්තම්මල 100ල ඔක්කොම සීල් ගන්න ආපු ඔක්කොම ඇයිලෙවල එතන ලොකු පොරයක් තියෙනවා. මොකටද? ඈ අයිස්ක්‍රීම් එක ගන්න, යෝගට් එක ගන්න. ඉතින් සමහරව දෙක තුන අරගෙන මල්ලේ දා ගන්නවා. ඒවා මල්ලේ දාලා එහෙම පුස්කනවා. නවුත් දා ගන්නවා. ඒ හවසට කන්න. රැයට කන්න. එහෙම කියලා රට්ටක් ගාලා හැමෝම පොර කාලේ වෙරලා මල්ලට දා ගන්න ක්‍රමයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ගෙනහැලි වෙලා බත් පැකට් බෙදුවොත් එහෙම මොකද කරන්නේ? බත් කන්නේ නැතුණත් කවන්නේ ඈ ඒක දා ගන්න ඕන කොහොම හරි කියලා පොරේට අරගෙන ඒක පුළුවන් තරම් තමා සන්තකයට ගන්න ඕනි බත් පැකට් එක පොරේ. ඊටවස ඔබ දැකලා ඇති මොන හරි සංගරා මොන හරි බෙදන්න ගත්තොත් එහෙම ඔහොම දැකලා දිනව නේද? ඔය සුදුරේදි හොරු ඉන්න තැන්වල සිවුරු හොරු ඉන්න තැන්වලත් එහෙම වෙන්න පුළුවන්. ඒ අපි දන්නේ නැහැ කියමුකෝ. සුදුරෙදි හොරු ඉන්න තැන්වල මම දැකලා තියෙනවා. සුදුරෙදි හොරු ඉන්න තැන්වල හොරු ඉන්නේ. ඒ කියන්නේ සුදුරෙද්දක් පොරව ගත්ත හොරෙක්. අයියා සුදුරෙද්දට දෙනවනේ පින්තුනි දේවල්. දැන් අර ඒ මොන හරි යෝගට් සමාගමෙන් ඇහිලා යෝගට් දෙන්නේ ගාමන් ෆැක්ටරියේ ගෙන ළමයින්ට නෙමෙයි නේද? එයා දෙන්නේ කාටද? මේ දස සීලයක් අට සීලයක් සමාදන් වෙච්ච සිල්ලැත්තුන්ට තමයි දෙන්නේ. ඒගොල්ලෝ ඒ දානේ දෙන්නේ සිල් ගත්ත අයට. දැන් සිල් ගත්ත අයට දෙන දානයක් නේක? දැන් ඒ සිල් ගත්ත අයට දෙන දානේ පොර කාල ගත්තට පස්සේ එතෙන්ට ගිහිල්ලා දැන් හොරකම් කරපු එක නේ කලේ. මොකද දැන් මෙතන ලොකු පොරයක් නේ තියෙන්නේ පිංගතුන්. ඒ මිනිස්සු පූජා කරපු දේ ගන්න සුදුසු නැති මට්ටමටපත් වෙලා පොර කනවා. ඒ තමන් සන්තකයට ගන්න කොහොම හරි කරලා යෝගට් එක අයිස්ක්‍රීම් එක. දැන් ඔබට හිතෙනවද ඇයි ස්වාමීන් වහන්සේ අපිට ඕවා කියන්නේ කියලා? අපි එහෙම නැහැනේ කියලා. නැති වෙන්න පුළුවන් යෝගට් එකට. ඒ යෝගට් ලොරියක් එන්නේ නැති නිසා නෙමෙයි. යෝගට් එකට පත්තරේට සංගරාවලට නොමිලි දෙන කැවුම් වලට කොකිස් වලට ඒවට පොරකන්නේ ඔබ. නමුත් මොනවා හරි එකකට පොරකනවද කියලා බලන්න. මොකද ඒක ওই සුදුරෙද්දක් දාගත්ත කෙනෙකුට බින්දු මාත්‍රයක්වත් ගැළපෙන එකක් එහෙම නෙමෙයි. මොකද අපි පින්තුනි සම්පූර්ණයෙන්ම නිවනට යන ගමනකනේ ඉන්නේ අපි හැමෝම. ඔබ තුල pore තියෙන්න බෑ පින්තුනි බුද්ධ පූජාවටවත් අඩුම ගන්න. ඇයි එහෙම කරන්නේ? නේද? බුදුහාමුදුරුව එහෙම දැක්කනම් එහෙම පයින් ගහයි. ඕකද මං කරන්න කියලා තියෙන්නේ කියලා. දැන් ඒක අපි දැකලා තියෙන ඔය මම් පුංචි කාලේ මේ පන්සල්වල පන්සල් කියලා කියන්නේ ඉතින් කාගවත් වැරද්දක් නෙමෙයි ඉතින් ඒ විරිසල නොතේරෙන කමට. ඉතින් ඒ අය කරන්නේ හැමතිස්සෙම නොමිලේ මොනවා හරි බෙදලා දෙනවා නම් ඒව කොහොම හරි ලබා ගන්න උත්සාහ කරනවා. නොමිලේ සිල් දෙනවා නම් නොමිලේ යෝගට් නෙමෙයි දෙන්නේ. නොමිලේ සිල් දෙනවා. දැන් මොකද ඔබ කියන්නේ? නොමිලේ මල් වට්ටි දෙනවා හැමෝටම. මොකටද? බුදුන්ට පූජ කරන්නේ. යෝගට් නෙමෙයි. මල් වට්ටි. නොමිලේ මල් වට්ටි දෙනවා. දැන් නොමිලේ මල් වට්ටි දෙන්න pore එකක් ගියොත්ද හොඳ? යෝගට් pore එකක් ගියොත්ද හොඳ? මොකද ඉතින්? කොයි pore එකද හොඳ pore? ඈ? නෑනේ යෝගට් නේ. යෝගට් වලට pore එකක් ගියොත් එහෙම මොකද වෙන්නේ? යෝගට් පෙරේතෙක් කියලා සුදු පාට පෙරේතෙක් කියලා උපදිනු මැරිලා. මල් pore එකක් ගියොත්? මල් pore එකක් ගියොත් මොකද වෙන්නේ? එහෙනම් මලක් වගේ පෙරේතෙක් වෙනවද? සිල් pore එකක් ගියොත් එහෙම. නොමිලේ සිල් දෙනවා ඒකට pore. නොමිලේ මල් දෙනවා ඒකට pore. නොමිලේ බණ දෙනවා pore. ඒක කියන්නේ වින්තු. දැන් ඒ ස්ථානවලට ඒ බණහන්නේ නැත්තොන්ට ඒ ස්වාමීන් වහන්සේලා උදේ වරුවෙම මොනවද කියන්නේ? තණ්හාය ජායති සෝකෝ. මේ ලෝකය අනිත්‍යයි. අඩුම ගානේ අනිත්‍යවත් තේරුම් ගන්න බැ. නේ අනිත්‍යන්නේ නැහිලා වෙනසිලා මේ විනාශ වෙලා යන ඕ එකක්වත් තිබ්බ කියලා ඇති වැඩක් තියෙනවා ඈ කියලානේ තේරුම් අරගෙන ඉන්නේ. ඒ වැඩක් නැතුණාම මොකෝ හඳුනේ යෝගට් එකක් දෙනවනේ. දැන් මේ උදේ පැය දෙකක් තුනක් තිස්සේ බණ ටික අහලා ඉවරලා යෝගට් ලෝරිය ඇහිලා රිවර්ස් ගහනකොට මොකද කරන්නේ? පුටු වලින් නැගලා පුටු පෙරලගෙන යනවා මොකටද? ඈ යෝගට් එකක් අපරාදේ බණ වලට ගිය කාලේ ඒ අනිත්‍ය නෙමෙයි කතා කරන්නේ මේක. අනිත්‍ය අපරාධේ නේද? ඒතරම් දහම් දේශනාව දේශනා කරපු හාමුදුරුවන් වහන්සේට මොනව හිතේ නැද්ද? අනිච්ඡාවත සංඛාරා uppāda vaya dhammina uppājitta nirujjanti. ඒ මෙතන ඇති උන්වහන්සේ. අනේ අපරාධේ කාලේ කියලා. pore කියන එක වින්නතුනි කොහකටත් ගැලපෙන්නේ නැති එකක් අපිට. කිසිම දෙයක් ලබා ගන්න වින්නතුනි pore කන්න එපා. ඔබ එහෙම කරන්නේ හිතින්වත් කරන්න එපා. මොකද මේ ලෝකේ එහෙම ලබා ගන්න වටිනවා කියලා දෙයක් නැහැ. මේ ලෝකේ ගොම බින්දුවක තරම්වත් වටිනාකමක් තියෙන කිසිම දෙයක් නැහැ. මේ ලෝකේ ඔබ ලබා ගන්නවා නම් ලබා ගන්න එකම එක දෙයයි ඒ නිවන. නිවන කියන එක ලබා ගන්න pore කෑවට කමන්නේ. මොකද ඒක pore කන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ නිවන දක්වා pore කනවා නම් වේගතුනි කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. ඔබ ලබා ගන්න උත්සාහ කරන එකම එක දෙයක් නිවන. නිවන් දකින්න සිල් තියනවා වෙන්න පුළුවන්. ඒකත් ලෝකේ. නිවන් දකින්න අපට පත්කඩයක් දෙනවා වෙන්න පුළුවන්. ඒකත් කොහෙද? ඒකත් ලෝකේ. නිවන් දකින්න මල් වට්ටියක් දෙනවා වෙන්න පුළුවන්. ඒකත් ලෝකේ. නිවන් දකින්න ඔබට වාඩි වෙන්න කොට්ටයක් දෙනවා වෙන්න පුළුවන් භාවනා ආසනේ. ඒකත් මොකද්ද? ඒකත් ලෝකේ. ඔබට නිවන් දකින්න භාවනා කරන්න භාවනා මෙට්ටයක් දෙනවා වෙන්න පුළුවන්. ඒකත් ලෝකේ. ඔබට නිවන් දකින්න පුළුවන් වෙන බුදු පිළිමයක් බෙදනවා වෙන්න පුළුවන් පන්සලේ. ඒකත් ලෝකේ. ඔය ඔක්කොම ලෝකේ නිවන විතරයි පිඟුතුන් ලෝකේ නැති එකම දේ. නිවන හැර ඔය කිසිම දෙයක් වෙනුවෙන් එහෙම කරන්න එපා. මොකද එහෙම කළොත් පින්වතුනි ඔබ මේ මග පරදිනවා. බොහෝම ඉක්මනට පරදිනවා. ඒක කරන්න එපා. හැමතිස්සෙම උත්සාහ කරන්න පින්වතුනි. තමන්ට ලැබෙන දෙයින් උපරිමයක් කරන්න. මතකද අපි එදා ගිය සතියේ දේශනාවේ කතා කරා එක්තරා කාරණා දීර්ඝවම. මතකද? දන්නේ. ගතියක් ගැන කතා කරා මතකද? ඉතිරි ගතිය. ওই ඉතිරි ගතියේ පල්ලෙහා තව ගතියක් තියෙනවා නපුන්සක ගතිය කියලා. තවත් පල්ලෙහා තියෙනවා. ඒ කියන්නේ කිසිසේත්ම තෘප්තිමත් වෙන්න බෑ කියන එක. කොච්චර ලැබුණත් තෘප්තිමත් වෙන්න බෑ. පැය දෙකක විතර අපි දේශනාවක් කළා. නේද? දැන් ඒව ඔළුවට තමයි ජීවිතේට ගන්නවද කියලා බලන්න ඕනේ. බොහොම සරල කාරණා වින්තුනේ. නමුත් ඒවා තමයි මූලික. තමන්ට ලැබිලා තියෙන දේෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියලා. ඒ ලැබිලා තියෙන දේෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියනවද කියලා. එහෙම නැත්නම් තවදුරටත් දේව ළඟා කරගන්නද හදන්නේ මේ කියලා. පින්වුදිර ළඟා කරගන්න හදන්නේ දහම නා. මොකද හිතන්නේ? ඒක මොකද හිතන්නේ? පුළුවන් තරම් ළඟා කර ගන්න හදනවා බණ. කොච්චර බණ ඇහුවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. මොකද කියන්නේ? ඒත් ඒකම නෙමෙයිද? ඒත් ඒක තමයි. මොකද බණ වලින් කියන්නේ තෘප්තිමත් වීම විනාශ කරන්නයි බණ කියන්නේ ඇත්තටම. නමුත් බණ වලින් තෘප්තිමත් වෙන්න බැරි නම් ඒත් තියෙන්නේ අර ගතියමයි. මොකද ගතිය පහ වෙන්නේ නැහැ බණ ඇහුවා කියලා. ඒ බණවල කියන දේ ඇප්ලයි වෙන්න ඕනේ. එතකොට තමයි ගතිය පහ වෙන්නේ. නැත්තම් මේ බණවලින්වත් තෘප්තිමත් වෙන්න බෑ. මොකද බින්දුතුනි දිගින් දිගටම බණහන මිනිස්සු යම් කාලයක් ගිහිල්ලා බණහනක නවත්තලා දාන. ඒක තමයි සාමාන්‍ය විදිය. රැල්ලට අහනවා. තොලුවිල යනවා. කලුගල යනවා. මම නිකන් නම් කියන්නේ. ත්‍රිකුණාමලේ යනවා. ඊට පස්සේ කාලයක් අම්පාරේ යනවා. ඊට පස්සේ කාලයක් කොහෙද? කතරගම යනවා. මම නම් කියන්නේ මොකක් හරි තියෙනවා. ඈ ඊට පස්සේ කතරගම කාලේ වුණාට පස්සේ ඊට පස්සේ යනවා කොහෙද? දකුණු ඉන්දියාවේ යනවා. ඒක වුණාට පස්සේ ඊට පස්සේ යනවා කොහෙද? පුත්තලමේ යනවා. එහෙම කාලෙන් කාලයට රැලි හැදිලා එහෙම යනවා. ඒ ගිහිල් ඉවර වෙලා රැලි වලට යනවා විතරයි. ඒ රැලි වලට ගියාට කමක් නෑ පිඟුතුනි. ඒ රැලි වලට ගිය තැන් වලින් මොන හරි දේවල් දෙනව නම් ඒව ජීවිතේ රැප්ලයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟ රැල්ලට අහුවෙලා ආය යනවා. ඕක තමයි වෙන්නේ. මොකද පිඟුතුනි කියන දේවල් වලින් තෘප්තිමත් වෙලා කියන දේ කිරීම කියන එක කලේ නැත්නම් තෘප්තිමත් වෙ ගන්න බැරි වෙනව බණ වලින්. බණ වුණත් එච්චර. බණ අහලා ඊට පස්සේ ඒකෙන් තෘප්තිමත් වෙන්න බැරුණාට පස්සේ ඊට පස්සේ කල්පනා කරලා බලන වෙන බණ මොන හරි තියනවද කියලා. ඊට පස්සේ ඒ බණ අහන්න ගන්නවා. මොකද ඒ බණ අහනකොට අර බණ වලට වඩා පොඩි වෙනසක් ඒකේ තියෙනවා. ඒ නිසා ඒ බණ අහන්න ගන්නවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඒ බණ අහන එකත් එපා වෙනවා. ඊට පස්සේ වෙන බණ જાතියක් තියනවද කියලා බලනවා. ටිකක් වෙනස් විදිහට බණ කියන හාමුදුර කෙනෙක් ඉන්නවද කියලා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා වුණාට උන්වහන්සේලා බොහොම ගැමි විදිහට බණ කියන අය ඉන්නවා. එහෙමනේ? බොහොම ගැමි වචන භාවිතා වෙනවා බොහොම ගැමියෙන්. දැන් අපි හිතමුකෝ ඉතින් ඔය ඇත්ත මේ පොජ්ජට ඇවිල්ලා එහෙමම කිව්වා කියලා කවුරු කෙනෙක් ඇවිල්ලා. දැන් ටිකක් අර වැදි භාෂාවට වගේ යන තමයි මේ බණ යන්නේ. දැන් හරි ආසයි ඒක අහන්න. අහලා ඉවරලා ටික දවසක් යනකොට ඒක එපා වෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා ටිකක් අර දැන් වර්තමාන ලෝකෙට ගැලපෙන විදිහ ගොඩාක් ඒ જાතිය බණ තමයි කියන්නේ. ඊට පස්සේ අතනින් ගැලවිලා මොකද කරන්නේ? ඒක අහන්න ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ ඒකත් එපා වෙනවා. එපා වෙනවා කියලා ඔබට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පිඟුතුරි බණ අහනකොට නීරස ගතියක් දැනනවා නම් දැන් ඔබට ඔය දැන් කටු පැනගෙන යන්නේ අනිත් පැත්තට. දැන් යල් පැනගෙන යන්නේ ඔය. ඒකට එක හේතුවක් තියෙනවා. තෘප්තිමත් නොවීම ලැබෙන දෙයින්. තව මොනවද කියලා හැමතිස්සෙම හොයනවා. පිඟුතුරි ඔක බොහොම භයානක මානසිකත්වයක් ඔය. මහා මොකෙන් අයින් වෙන්න ඕනේ. මොකද එහෙම නොවුනත් ඔබ මතක තියා ගන්න ඕනේ මේක තුරි යම් කාලයක් යනකොට මොකද වෙන්නේ? ඇති වෙනවා. නීරස වෙන්න ගන්නවා ඊට පස්සේ එපා වෙනවා. දැන් සතර අපාය ගැන උනත් එක දිගටම කිව්වොත් මොකද වෙන්නේ? ඈ? සතර අපාය ගැන එක දිගටම කිව්වොත් මොකද වෙන්නේ? එපා වෙනවා. හාඳුරුනේ දැන් සතර අපාය ගැන කියනවා කියනවා කියනවා. ඉතින් අපි අපාය ගියේ නැහැ නේද? අපි අපාය ගියේ නැහැ නේ. දැන් ඇති කිව්වා. අපාය ගැන උනත් එක දිගට කිව්වොත් මොකද වෙන්නේ? එපා වෙනවා. දිව්‍ය ලෝක ගැන එක දිගට කිව්වොත් ඒත් එපා වෙනවා. නිවන ගැන එක දිගට කිව්වොත් මොකද කියන්නේ? නිවන ගැන එක දිගට කිව්වොත් ඒත් එපා වෙනවා. කියන දේ කළේ නැත්තම්. ඒකයි කියන්න පිගුතුනේ අපිට මේ ගමන ගැන අත්දැකීම් නැහැ. නිවන් දකින්න මගේ පිංගතුනි නිවන් දකින්න වැඩපිළිවෙල හරියට කරනවා නම් ඔබට අනිච්ච කියන එක ඇහෙන්න 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 ඔබගේ චිත්ත ප්‍රසාදය වැඩි වෙනවා. මේක තේරුම් ගන්න කරුණාවෙන් හැමෝම. මේ ලෝකයේ අනිච්චයි කියන වචනේ ඇහෙනකොට කනට මීපැණිවක් කරනවා වගේ. මේ ලෝකයේ දුක්ඛයි මේ ලෝකයේ අනත්තයි කියලා ඇහෙනකොට කනට මීපැණිවක් කරනවා වගේ. දවසින් දවස දවසින් දවස දවසින් දවස ඇහෙන්න ඇහෙන්න චිත්ත ප්‍රසාදයටපත් වෙනවා. මහා උනන්දුවක් උණක් හැදෙන්න ගන්නවා. තවදුරටත් ඒ ධම්මඟ කරන්න. එහෙම නැත්තම් වෙන්නේ අනිච්ච උනත් එක දිගට ඇහෙනකොට මොනවා වෙන්න ගන්නවද? එපා වෙනවා. පින්ගතුන ඔය එපා වෙන්නේ දේවල් ආස්වාදයේ පස්සේ ගියාම. එහෙම නැතුව දේවල් එපා වෙන්නේ නැහැ. දැන් ඔබට කේක් කෑල්ලක් කන්න එපා වුණේ ඇයි? එක දිගට කේක් කෑල්ල කීයක් කන්න පුළුවන්ද? කීපේනේ කන්න පුළුවන්. එකක්යි දෙකක්යි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එපා වෙනවා. ඒ කියන්නේ මොකද්ද ફોકસ කරන්න ඔය කන වෙලා පුරාවට? ඈ? ආස්වාදයේ ફોકસ කරන්න. ඔබට මතකද ඉස්සර ගුරු ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් දේශනා කරලා පිළිමෙන් නිදහස් වීමක් ගැන. දැන් මතකද ඒවා? අර කේක් කෑලි දෙකක් විතර කනකොට බෙඟුතුනි බඩ පිරෙන එක වෙන කතාවක්. තව එකක් වෙන ඕක ASCII. මොකද්ද? අර පිළිල්ලෙන් නිදහස් වෙනවා. ඒ නිසා තමයි ඔය එපා වෙන්නේ. මොකද එක කටක් කාලා ඊළඟ කට කනකොට අර රස එනවා. පෙල්ල ඉඳපෙක නිදහස් වෙනවා. ටිකක් වෙලා යනකොට පිංගුතුනි පෙලිල නැති වෙනවා. කේක් කන එක එපා වෙනවා. ඕක තමයි ඔය වෙන්නේ. දැන් භාවනා කරන්න ගියහමත් ඕක කොහොමද වෙනවා? ආස්වාදයෙන් නම් භාවනා කරන්නේ. ඔබට කිව්වොත් එහෙනම් භාවනා වැඩසටහනක් තියෙනවා ඉරිදා කියලා. මොකද වෙන්නේ? දැන් ඔය කියලා තියෙන සීල ශාวกා වැඩසටහනක් තියෙනවා. ඒක නැති නිසා තමයි මෙච්චර කාලයක් අපේ නිවන් දක ගන්න බැරි වුනේ. ඔන්න පටන් ගන්න යන්නේ. තේනවා නිවන දැන් ඉතින් කා. මග වඩනවා කියන්නේ මං. මගම විතරයි වඩන්නේ බලමුකෝ. ඒ වැඩසටහන නැති නිසා තමයි මේ මෙච්චර කාලයක් මම මේ හිටියේ. නැත්තම් මෙලහට මං හරියත් වෙලා. ඔව්. දැන් ඒ කේක් කනෝ වගේම වෙනවා ඕක. බලන්න නැද්ද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර තීන පෙලිල්ල ඉවර වෙනවා ටික දවසක් ගියාට පස්සේ. ඊට පස්සේ පා වෙනවා. ඊට පස්සේ එකපාරටම ගුරු හාමුදුරුවෝ කිව්වොත් එහෙම නෙළුම් මල් පූජාවක් තියෙනවා කියලා. ආ කොහොමද තියෙන්නේ? ඔන්න ඇඟිලි ගණගෙන ඉන්න ඒ පූජාව වෙනකන් නෙළුම් මල් පූජාවන්නේ. නෙළුම් මල් 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 මල්. නෙළුම් මල් පූජාව හැමදාම තිබුණ මොකද වෙන්නේ? එපා වෙනවා. පුදුම කර්මයක් ඔය පිංගතුනේ. ඒකට හේතුව තමයි ඔය මුළු සසරක් පුරාම තියෙන පුරුද්ද ඔය. මොකද්ද පුරුද්ද? ආස්වාදයේ පස්සේ යන්නේ කෙලින්ම. කෙලින්ම යනවා ආස්වාදයේ පස්සේ. දැන් මේ දක්ෂිනෙය වැඩසටහන හැමදාම තිබුණ මොකද වෙන්නේ? ඈ? එපා වෙනවා. ඒ නිසා තමයි තියලා තියෙන්නේ කොහොමද? ඒ නිසා මාසෙකට දෙකයි තියන්නේ මොකද? ඒක කරන්නේ ලෝකෙ මිනිස්සුන්ටනේ. ඒ නිසා ඕක හැමදාම තිබුණ මොකද වෙන්නේ? ඕක එපා වෙනවා. එක දිගට තීච්ච එකක් කියන්නේ ඔබට හැමදාම තෘප්තිමත් වෙන්න. නා කියන්න බා. එක දිගට ජීවිතේ තිබිච්ච එකක් කියන්නේ ඔබ හැමදාම තෘප්තිමත් විඳු එක. නෝන. එපා වෙලා තිත්ත වෙලා පෙන්නන්න බැරි වෙලා ඉන්නේ දැන් නේ. වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන ආදර. මහත්ය. ඩක් ඇත්තෙම නෑ. එහෙමයි වෙන්නේ. හැමදාම යනවා නුවරඑළියේ. ශෝක්ද? එහෙම යන්න බෑ. මාරු වෙන්න ඕනේ ඒවා හැමතිස්සෙම. ඒකයි කියන්නේ මේකතුනේ මේ ප්‍රායෝගිකව නිවන් මඟ පූර්ණේ කරනවා කියන තැනදී ඔය කියන සාමාන්‍ය දේවල් ගැන හොඳ අවධානයෙන් ඉඳලා ඒවට විරුද්ධව වැඩ කරන්න ඕනේ ඔබ හැමතිස්සෙම. ඔබ කල්පනා කරලා බලන්න, ඒ කියන්නේ බණක් ආයි අහන එක නෙමෙයි. තියෙන ප්‍රශ්න ફોકસ කරන්න තමන්ට තියෙන. ඇයි එපා වෙන්නේ කියලා බලන්න. දැන් ඔබට මේ බණ අහනකොට පළවෙනි දවස්වල බණ අහනකොට ඔබගේ මානසිකත්වයේ තිබුණේ බොහොම මොකද්ද? බොහොම ප්‍රබෝධමත් මානසිකත්වයක්ද තිබුණේ? දැන් මේ ප්‍රබෝධමත් මානසිකත්වයෙන් මොකද වෙන්නේ කියලා බලන්න කල්පනා කරලා. දැන් බණ අහනකොට ඔබට කජු රට කජු මුං ඇට ඒ ඔක්කොම ඕනද බලන්න. මට පේනවා ඒ ඔක්කොම. ඔබ අර ලොසින්ජරයක් අරගෙන මේ කකුලෙන් අරගෙන එහා පැත්තේ ඉන්න කෙනාට දුන්නත් ඒකයි ඒ කකුලෙන් අරගෙන ඒක ගන්න ටිකක් පේනවා. මෙතෙන් ඇහිලා බලන්නකෝ දවසක විගඩගම් ඔක්කොම පේනවා. නේද? මේකයි වැඩේ. ඔබ කරාට කමන්නේ. ගුරු හාමුදුරන්ට එහෙමව පේන්න කරන්න එපා ඈ. මොනවාද කලකිරේ? කරාට කමන්නේ. පේන්න කරන්න එපා. ඔය ගන්න රට කජු මොන හරි ඒ මුං ඇට මොන හරි ඒ බැදපු මාළු මොන හරි ඒ තියෙන මිශ්‍රණ ඒ ඔය කොහේ හරි මේ හක්කේ ගහගෙන ඉන්න ඇස්සේ ඉඳලා ඒක අර එහෙම ඉන්නේ. මොකද ඔබට දැන් ඕක ගුරුහාමුදුරන් නෝට් නොත් එහෙම ලේසි වෙන්නේ නැහැ. අපිට නම් ඉතින් කමන්නේ. ඊවාසි උන්නාන්සේ යම් කලකිරීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම කරන්න එපා. ඒ නිසා පුළුවන් තරම් ඒවා එහෙම බලන්න. දැන් මම කියන්නේ වෙන කතාවක් මේ කියන්න යන්නේ. ඉතින් ඒව කමන්නේ, ඒව අරගෙන ආවට කමන්නේ. අරන් ඇහිලා ඔබ ගාව තියාගන්නකො. ඔබ හරීම කරුණාවන්තයි තමයි. ඒ කරුණාව නිසා වෙන්නේ නැති අර කකුලෙන් පාස් කරන්න ගන්න කියද. අතින් පාස් කරන් පේන නිසා කකුලෙන් පාස් කරන්න. ඉතින් එහෙම පාස් කරලා කමන්නේ නැහැ. නමුත් එහෙම පුළුවන් තරම් නොකර ඔබ ගාව තියෙන මේ පැකට් එක ඔබ ගාව තියාගන්න. තියාගෙන ඔබ ඒවා ක්‍රමානුකූලව විද්‍යානුකූලව ඒවා ශරීරගත කරගන්න ක්‍රමවේදයක් කරගෙන යන්න. කමක් නැහැ. නමුත් ඒව අර පේන විදිහට කරන්න නැතුව ඉන්න උත්සාහ කරන්න. මොකක් හරි බිම වට්ටලා ඒක ගන්න යන ගමන් ටක් ගාල එක අටේ දාගෙන නැගිටලා වගේ ඒ වගේ ක්‍රමයක් කමක් නැහැ. වතුර බෝතලේ ගන්න වගේ පාත් වෙලා ඊට පස්සේ ඒක ගන්න ගමන් ටක් ගාල එකක් කටේ දාගෙන ආයි වතුර බීලා ආයි බෝතලේ තියෙන වගේ ඒවා ඒ හොඳයි. ඒවා ටිකක් වැදගත් විදිහට කෙරෙන දේවල්. අර එහෙම නැතුව එහෙම පාස් කරන්න එපා. නැත්නම් තව ටික දවසක් ගියාට පස්සේ ඔලුවට උඩිනුත් පාස් කරයි. අර පිටිපස්ස ඉන්න කෙනේ. මන අල්ලගන්න ඉස්සරහට එන යා ටක් ගාල අල්ලගෙන කටේ දාගන්න. එහෙම කරන්න එපා. නේද? ඒක ගුරුහාමුදුරුවෝ එහෙම දැක්කොත් එහෙම හොඳ නෑනේ. ඉතින් අපි එහෙම නොකරින් ඈ. හරි. දැන් මං කියන්නේ මේකයි. දැන් ඔබට යම් අසනීප තත්වයක් එහෙම තියෙනවා වෙන්න පුළුවන්. ඒක හරි පිංගුතුනි. නමුත් ඔබ ඔබගේ ජීවිතය ගැන හොඳ කල්පනාවෙන් ඉන්න හැමතිස්සෙම. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙතන මේවා කියන්නේ බණහන්න ආපු මුලින්ම බණහන්න ආපු අයට කියනවා නෙමෙයි මේ. මේ කියන්නේ මේ ස්ථාන භූමිය අසුන් ඉසුරු කරගෙන මේ තැන්වල මිදලා මේක කරගන්න ලොකු මෙහෙසක් දක්වන අය කියන්නේ අතනකෝ ස්වාමින් වහන්සේලාට වගේ. ඔබට සමහර දේවල් කියන්නේ ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ උන්වහන්සේලා ජීවිතේ සියල්ල අත්හැරලා සියලු පාලම් බිඳලා නිවන කරගන්නවා කියලා මේ තුන් සිවුරක් පොරවගෙන ඉන්න පිරිස. ඉතින් උන්වහන්සේලාට කතා කරන ගොඩක් දේවල් ඔබ පිරිසත් එක්ක කතා කරන එකට හේතුව මෙතන ඉන්නේ මේ අපේ පවුලෙම ඉන්න පිරිස. ඉතින් මේ එකටම ඉන්න මේක කරගන්නවාමයි කියලා ඉන්න අය මේ කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා තමයි අපිට ගොඩක් මේ වගේ දේවල් කියන්න වෙන්නේ. නැත්තම් ගොඩක් දායක පිරිසවල මේවා ගොඩක් කතා කරන අඩුයි. මීට වඩා දේවල් අපි කතා කරන ස්වාමීන් වහන්සේලා විශේෂයි. නැත් ඔබට යම් ප්‍රමාණයකට මේ කියන්නේ ඒකයි මොකද අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ හැම කෙනාම මේක කරගනී කියලා. මොකද දැන් අර වැඩසටහන් එහෙම දැම්මට පස්සේ ඔබ හැම කෙනාම මේ තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය ලෝකේ දේවල් අතහැරලා මිදිලා ගිහිල්ලා මේවට සම්බන්ධ වෙන්න බොහොම හොඳයි. ඒ නිසා මෙහෙම කියන්නේ හොඳ හොඳ අවධානයෙන් ඉන්න තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ හිත ගැන. මේ ධම්ම කාය කියන එක හරියට වඩා ගන්න ඕනේ. මේ හිතට මොකද වෙන්නේ කියලා හොඳ අවධානයෙන් ඉන්න. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ කියන ත්‍රිවිධ රත්නේ මේ හිතෙන් ටික ටික ඈත් වෙනවා දෝ කියලා හොඳ අවධානයෙන් ඉන්න. මතක තියාගන්න බුදුහාමුදුරනේ කකුල් දෙක මුල හිටිය කියලා බුදුනාහසේ කරේ තියෙන ගෞරවය කියන එක වැඩි වෙනවා කියලා එකක් නෑ පිඟසුනි. ඔබට මතකයිද එක්තරා අවස්ථාවක බුදුහාමුදුරු වඩනකොට උන්වහන්සේ ළඟ ඉඳව හාමුදුර නමක් කියන මට මේ පාත්‍රය අරයි යන්න බෑ මම මෙන්න මෙතනින් තියෙන ඔබ වහන්සේ නෝන අරයි යන්න ඔබ වහන්සේ නෝන තියලා යන්න කියලා කියන බුදුහාමුදුරුන්ට කියන්නේ. ඔබ නෑ හිතලා බලන්නකෝ. එහෙම වෙන තත්වයට එන්න පුළුවන්. සසුබන මහතුණට නොමද ගරුතර දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර. එහෙම වෙනවා. ඒ නිසා ඔබ බණ ඇහුවේ කොච්චර කාලයක්ද ඒව නෙමෙයි. බණ අහන කොච්චර කාලෙදලා ඔබගේ හිතට මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඔබට පිංගුතුනි බොහොම තරයේ හිතන්න ඕන කොටසක් තියෙනවා. මේ බණ අහගෙන යනකොට ඔබට මේවා නීරස වේගෙන යනවද කියලා. ඒකනම් වෙන්න දෙන්න එපා කිසිම කෙනෙක්. ඒක වෙනවා නම් ඒකට එකම හේතුව ඔබ ආස්වාදයේ ફોકસ කරනවා. වෙන කිසිම හේතුවක් නැහැ. ආස්වාදයේ ફોકસ කරනවා. ඒකයි කියන්නේ සිහිය බුද්ධියෙන් යුක්තවම ඉන්න ඕනේ කියලා. ආස්වාදයේ ફોકસ කරනවා. බුද්ධ පූජාවක් තියන්න වෙනකොට ආස්වාදයේ ફોકસ කරනවා. භාවනාවක් කරන්න වෙනකොට ආස්වාදයේ ફોકસ කරනවා. බණ අහනකොට ආස්වාදයේ ફોકસ කරනවා. ආරාමයට එද්දී ආස්වාදයේ ફોકસ කරනවා. මේ පුටුවල වාඩි වෙද්දී ආස්වාදයක් ફોકસ කරනවා. ඔය ආස්වාදයේ ફોકસ කරන නිසා වැඩි කාලයක් යන්න කලින් ඔබට මේ විරාගික සද්ධර්මයේ නීරස වෙන්න ගන්නවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත කතාව. ආස්වාදයේ ફોકસ කරොත් මොකද ආස්වාද කියන්නේ ලෝකෙනේ පිංගතුනි. බුදුහාමුදුරු ධර්ම රත්නේ සංඝ රත්නේ කියලා කියන්නේ තනිකරම ලෝකෙනේ මේ ලෝකෙන් එතර. ওই දෙක ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපෙන්නේ නැති වෙනකොට තමයි හිතට කම්මැලිකම ඔය එන්නේ. මොකද හිත සනිකරම විරාගයේ පැත්ත නම් හැමතිස්සෙම ફોકસ කරන්නේ හිත හැමතිස්සෙම වොස්සග්ග පරිණාමී වෙලා නම් තියෙන නිවන පැත්තට. නිවන කියන එක හොඳට ફોકસ කර නම් ඉන්නේ ඒකට ගැළපෙන දේවල් තමයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ හැමතිස්සෙම එන්නේ. ඒ නිසා ඒවා ගොඩාක් විදිහට හිතට දැනෙන්න ගන්නවා. හිත අනිත් පැත්තට කරගෙන ගත්තොත් එහෙම ওই දෙක විරුද්ධ වෙනවා. විරුද්ධ වුණොත් එහෙම වෙන්නේ ඕක නීරස වෙන්න ගන්නවා කාලයක් යනකොට. ඒ නිසා තමයි හැමතිස්සම ආස්වාදයේ ફોકસ කරන එක නවත්තන්න කියලා කියන්නේ. ආස්වාදයයි නිවනයි කියන එක පිළිගනිද්දී හොඳට හැමතිස්සම තේරුම් ගන්න උත්සාහ කරන්න මොනවද මේ ආස්වාදයයි නිවනයි කියලා කියන්නේ. පිළිගනිද්දී ආස්වාදය කියන එක හැමතිස්සම කවුරු මූලිකයිද? ඈ? මම මූලිකයි. ආස්වාදය කියන එක හැමතිස්සම නිච්ච දෙයක් මූලිකයි. නිච්ච දෙයක් කිව්වේ? ෆික්ස් දෙයක් මූලිකයි. ලෝකේ ෆික්ස් දේවල් කියන බලන්න. මොනවා ලෝකේ ෆික්ස් දේවල්? නෑ ඔය හිතට හැංගෙන ෆික්ස් දේවල්. ලොකුවටම හිත හැංගෙන ෆික්ස් දේවල් වලින් එක්කෙනෙක් තමයි කවුද? මම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලින් ප්‍රධානම ෆික්ස් එක. ඔය හිතට වැඩිපුරම දැල්ලා තියෙන කවුරු ගැනද? මම ගැන. ඔන්න ඔය ෆික්ස් එකක් එක්ක හැමතිස්සෙම සම්බන්ධයි ඔය කියන ආස්වාදේ. ඒ කියන්නේ ඔබ බලන්න හොඳට කල්පනා කරලා හිත ફોકસ කරන්නේ මොකද්ද කියලා. මේක යම් වැඩක් කරනකොට, යම් දෙයක් කතා කරද්දි, යම් දෙයක් හිතද්දි ඔය කියන තැන්වලදී මේ හිත වැඩිපුරම ફોકસ කරන යම් කාරණාවක් ඔකාසි හැංගිලා තියෙනවා අපි කියන යමක් කරද්දී ඒ කරන දේ මුලට ගිහිල්ලා බැලුවාම එතන තියෙනවා මොකක් උදෙසා දෝක කරන්න කියලා. ඔන්න ඕක හොඳට ඔළුවට ගන්න. ඔයෙන් අල්ල ගන්න පුළුවන් ඔබට. නැත්නම් ඔබට ඔය දේවල් කරගෙන යනවා ජීවිතේ. හොයාගන්න බෑ මේ කොයි පැත්තටද යන්නේ කියලා. ඔබ නිවන පැත්තටද යන්නේ, ලෝකෙ පැත්තරද යන්නේ කියන කෝවෙන් තේරුම් ගත හැකි. මොකද හැම දවස පුරාම කරන්නේ එක්ක කතා කරනවා, එහෙම නැත්නම් ක්‍රියා කරනවා, එහෙම නැත්නම් හිතනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුන් ආකාරයක සංකාර වලට අමතරව දේවල් ඔබ කරන්නේ නැහැ ගොඩක්. දානින්ජාපි සංකාරයෙන් කවුරුත් කරන්නේ නැහැනේ. ඒතොර හිතන එකයි කියන එකයි කෙරෙන එකයි ওই ටික තමයි වෙන්නේ හැමතිස්සම. නේද? ආන්ගේ දේවල් වෙන අවස්ථාවල් වලදී පිංගුතුරි බලන්න මොකක් උදෙසාද ඔය වෙන්නේ කියලා. ඒ අන්නේ වෙන තැන තියෙනවා කාරණා දෙකක්. එකක් නිවන, අනිත් එක ආස්වාදය. ඔය දෙකෙන් එකක් උදෙසා තමයි හැමතිස්සම ඔය වෙන්නේ. ඒතර දැන් ඔබ හොයාගන්න ඕනේ මේ ආස්වාදය උදෙසාද මේක කෙරෙන්නේ, එහෙම නැත්නම් නිවන උදෙසාද කියලා. පිළිගුණේ ආස්වාදය උදෙසා කෙරෙනවා නම් ඒ කෙරෙන කටයුත්ත ඇතුලේ ෆික්ස් දෙයක් තියෙනවා මොකක් හරි. සරලව ගත්තොත් මම ඉන්නවා එතන. මොකද ආස්වාදයේ කියලා කියන්නේ පිඟුතුනි මට එන සැපය කියන එකට. ඒකට තමයි ආස්වාදයේ කියලා කියන්නේ. ඒ කියන්නේ මම කියන එකත් ඒකම තමයි. මම ඉන්නෝනි මට සැප එන්න ඕනි. ඔන්න ඔය දෙක එකට එකතු වුණා. එකතු වුණාට පස්සේ එක්තරා හැඟීමක් තියෙනවා. ওই හැඟීම ඔබට මුළු ලෝකේ මේ සසර පුරා පුරුදුම හැඟීමය. ඕක හරියන්නේ නැගන් ඔබ කන්නම කැමති જાතිය වගේ. හිත කන්නම කැමති ඕක තමයි. මොකද හිත කන්නම කැමති එක ආස්වාදේ. ඒ හිත ආස්වාදේ කන්න කැමති මොකුන් නිසා නෙමෙයි. හිතට වද දෙන නිසා අනිත් පැත්තේ. ඒක හරියන්නේ නැගන් පිගුතුනි මිනිස්සෙක හිර කූඩුවකට දැම්මට පස්සේ. ඒ මිනිස්යාගේ ලොකුම බලාපොරොත්තුව මොකක්? ඈ? ඒකෙන් නිදහස් වෙන එක. එයා දිවා රැ නොලබා ඒ හිත හැමතිස්සෙම කල්පනා කරන්නේ මොකද්ද? නිදහස් වෙන්නේ කොයි වෙලාවෙද? ඒ නිසා යාගෙන් ඇහුවොත් එහෙම. ඔයා ජීවිතේ කැමති වෙදේ මොකද්ද කියලා? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? නිදහස් වීම. හිරේ ඉන්න මිනිස්සෙකෙන් ඇහුවොත් එහෙම ඔයා කැමති වෙදේ මොකද්ද? එයා කියන්නේ නිදහස් වීම කියලා. මට කියන්නකෝ නිදහස් වීම කියන එකට හිත කැමතුනේ මොකක් නිසා? හිර කළ තියෙන නිසා. හිර නිසා, තද නිසා තමයි නිදහස් වීම කියන එකට කැමති වෙන්නේ ඔය. හිර නැත්තම් තද නැත්තම් නිදහස් වීම කැමති නැහැ. දැන් අද ඔබ උදේ ඉඳන් මේ වෙනකන් කල්පනා කරලාද අනේ මේ ඉබ්බා ලෝකේ කාරීත්වා කියලා එහෙම. මේ හිර ගෙදර ලෝකේ කාරීත්වා කියලා ඔබට එහෙම ප්‍රශ්න දිනවද එහෙම? ජනාධිපති සමාව ලැබේවා. එහෙම දිනවද? එහෙම නැහැ. ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට ඇයි හේතුව මොකද්ද? ඔබ ඒ නිදහස් වීමට එහෙම කැමැත්තක් නැහැ. ඒකට හේතුව හිරයක් නැති නිසා. මොකද හිරයක් තිබ්බොත් පින්තුනි නිදහසට කැමති වෙනවා කියන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම නෙමෙයි. දැන් එන ඔබ කියන්නේ ඇයි ඔබ ආස්වාදයට කැමති කියලා? නිදහසට කැමති හිර නිසානේ. එන ආස්වාදයට කැමති. ඈ? පීඩාව නිසා. පීඩාව නිසා තමයි ආස්වාදේ පස්සේ යන්නේ. ඒ කියන්නේ ඒක තල්ලු කරනවා පිගතුනි මේ පැත්තෙන් ඵලයක් මෙන්න මේ පාරෙන් කියලා. ඔබගේ හිතට පීඩාවක් ආපු ඕනම වෙලාවක කල්පනා කරලා බලන්න පිගතුනි ඒකට උත්තරයක් තියෙනව නේද? පීඩාවක් ආපු වෙලාවට උත්තරයක් පේන තියෙනවනේ අස්සේ. නේද? ඒ උත්තරේ මොකද්ද කියන්නේ ඒකේ? ආස්වාදේ කියන උත්තරේ දිනව කාසීර වෙලා. ඒ පීඩාව නිසා තමයි හිත ඒ පැත්තට තල්ුවේවි තියෙන හැමතිස්සෙම මේකම කරන්න කී කී ඒකම තල්ලු වෙනකට හේතුව පිගතුරි හිත පුදුම විදිහට පීඩාවටපත් වෙනා වෙලාවල් වලදී හිතක් නෑර පීඩාවටපත් වෙනවා. ඒ නිසා තමයි ආස්වාදයේ කියන ફોકસ කරන්නේ ඔච්චර. මොකද මේ හිත හොඳටම දන්න කාරණාව, හොඳටම අඳුරන කාරණාව හිත කන්න ආසම දේ තමයි ආස්වාදය කියලා කියන්නේ. ඒකයි ඒකට කාමය කියලා කියන්නේ. අම කන නිසා ආස්වාදයේ කාපු ගමන් මේ පැත්තේ නිවනත් කනවා. දාස්වාදයේ කියන එක බිඟුතුනි මේ හිත පුදුම ආදරය කරන එක. ආස්වාදයේ අඳුර ගන්නවා කියන එක තමයි අමාරුමේ නිවන් දකින්න පිරිසට. ඇයි? සසර පුරාම පුරුදු කරේ ආස්වාදයේ කියන එක පස්සේ ගිහිල්ලා. දැන් ආස්වාදයට වඩා සම්පූර්ණ පරිබාහිරයක් පස්සේ තමයි යන්න වෙලා තියෙන්නේ. ওই දෙක බිඟුතුනි ලේසි නෑ. ආස්වාදයේ පස්සේ යන හිතක් නිවන පස්සේ යන හිතක් බවට පත් කර ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට ලොකු මහන්සියක් ගන්න වෙනවා ඔබ හැමෝම. ඒ මහන්සිය ගන්න ඔබ හැමතිස්සෙම ફોકસ කරන්න ඕනේ මේ මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ මේ අස්සෙන් කියලා. දැන් මේ බණ අහනකොටත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ බණ අහනකොටත් මොකද්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඔය හිත. ආස්වාදයේ බලාපොරොත්තු වෙන කොහොමද දන්නේ? කොහොමද දන්නේ ඔබ? ආස්වාදයේ බලාපොරොත්තු වෙන කොහොමද දන්නේ? ඔබ මේ ඔය හිත මේ වෙලාවේ ආස්වාදයේ ફોકસ කරනවා කියලා කොහොමද දන්නේ? ඒක කියන්නේ හොයන්නවත් බෑනේ. මේ ස්වාමීන් වහන්සේ කිව්වමනේ මතක් වුණේ. ඈ? බලන්න ඕනේ එහෙම වෙනවද? දැන් ඔය 100ට එනවා. ඔබ කොහොමද දන්නේ දැනුත් ආස්වාදයේමයි ફોકસ කරන්න කියලා ඔය? ඈ? ඵලයට එන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා ජාති. ජාති කියන ඵලයක් තියෙනව නේද? ඵලයට හේතු ටිකක් තියෙනවා. ඒ හේතු උඩම තියෙන මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා. නේ? අවිද්‍යාව තියෙනවා තෘෂ්ණාව තියෙනවා ඒ නිසා ජාති හැදෙනවා. දැන් මේ බණහන්නේ කවුද? ඈ? ඔබ බණහන්නේ. එහෙනම් මොකද ફોકસ කරන්නේ? දැන් ඔබනේ බණහන්නේ. මම බනහනවා කියලානේ හිතෙන්නේ. මට තේරෙනවා කියලානේ හිතෙන්නේ. මට අවබෝධ වෙනවා කියලානේ හිතෙන්නේ. මට නිින්ද යනවා කියලානේ හිතෙන්නේ. මං නිද්ද යනවා කියලා හාමුදුරුව දැක්කේ නැහැ කියලානේ හිතෙන්නේ. මං ඇහැරුණා වුණාසේ දැක්කේ නැහැ කියලාත් හිතෙනවනේ. නේද? නේද? ඔව්. එන හරිනේ මං කිව්ව. හරිනේ. එතකොට දැන් මේ උදේ ආවේ ඔය ඔක්කොම ටික ඔබට දැන් හිතෙනවනේ මේක තුලි බනහනකොට. ඒ කියන්නේ මොකද ફોકસ කරන්නේ? ඈ ආස්වාදේ ફોકસ කරන නිසා තමයි ඔක ඔය හැදෙන්නේ. ඒක කියන්නේ ඔබට මතක් වෙන්නවත් නැහැ නේද? ફોકસ කරන්නේ ආස්වාදේ කියලා. පිංගුතුනි ආස්වාදේ ફોકસ කරන නිසා තමයි ඔක හැදෙන්නේ. මොකද ආස්වාදේ කියන්නේ? කියන එක ගත්තොත් ඒකේ ඔබ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. සැපේ කියන එකක් තියෙනවනේ ඒකට ඉන්ක්ලූඩ් වෙලා. සැපේ කියන තිබ්බ නැතා ඔබ කියන හැඟීම තියෙන්න ඕනේ. ඒ ඔබගේ සතුට කියන එක තමයි ඔය ආස්වාද කියලා සරලව කිව්වොත් කියන්නේ මේක තමයි. වෙන් කර ගැනීම කියන්නේ ඒකට. ඔබගේ සතුට කියන එක. ඔබගේ සතුට කියන එක මේ ලෝකේ තියෙන එකක්ද? ස්වභාවික ලෝකේ හැම එකක් තියෙනවද? ඔබගේ සතුට කියලා එකක්. නෑ පින්වතුනි. ඒක මේ ලෙඩක් නිසා හැදෙන එක්තරා ප්‍රතිඵලයක් ඔය. ඔබගේ සතුට කියලා හැඟීම මානසික ලෙඩක්. ඒ ලෙඩේ නිසා හැදෙන එක්තරා ඵලයක් තමයි ඔබගේ සතුට කියන හැඟීම. ඒක ඒකට හැඟීමක් කියලා කියන්නේ. ඒක තමයි දැන් ફોકસ කරන්නේ. ඒක ફોકસ කරාට පින්තුනි එහෙම එකක් උතර නැහැ. නැති නිසා මොකද වෙන්නේ? චිත්ත විපල්යාසයටපත් වෙලා ජාතිය හැදිලෙනවා. ඒක තමයි දැන් ඔය හැදෙන්නේ. ඒ නිසා තමයි ඔබට හිතෙන්නේ ඔබ තමයි බනහන්නේ කියලා. ඒ කියන්නේ මේ දැනුත් මේ බනහන වෙලාවෙත් මොකක් පස්සේද යන්නේ? ආස්වාදේ පස්සේ යන්නේ. ඔබට තේරෙනවද මේ කොච්චර බැරෑරුම් වැඩද කියලා? මේ දැන් මේ කියද්දි මේ දැන් මේ දැන් කියනවා ආස්වාදේ පස්සේ යන්නේ ඔහිත කියලා. එහෙමයි හැමදුරුනේ. කියලා පිළිගන්න හිතත් මොකක් පස්සේද ගින් තියෙන්නේ? ආස්වාදේ පස්සේ ගින් තියෙන්නේ. ඇයි? ඒක පිළිගත්ත කවුද? මම. හරි. මොකද මං කියලා හැංගෙනවා කියලා කියන්නේ පිංගුතුනි. ඔය හිත විපල්යාසයට පත් වෙලා නිදහස් වුණා ඇතුලේ. ඒකෙන් අධික පීඩාවට පත් වෙලා අර මනෝලෝකෙ මැවිලා ආවා. ඒ කියන්නේ විකෘතිය හැදුනා. හැදුන නිසා තමයි ඔබ කිව්වේ මට එහෙමයි හාමුදුරුනේ කියලා. ඔබට තේරෙනවද පිංගුතුනි මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. නැත්තම් දැන් ඔබ සමාලලට හිතෙනවා පිංගුතුනි මේ බණහන වෙලාවේ මම ආස්වාදේ ફોકસ කරන්නේ නැහැ කියලා. මම මේ විරාගයෙන් ફોકસ කරන්නේ නෑ. ආස්වාදේ ફોકસ කරන්නේ. ඔන්න ඔහම හිතක් තමයි පිංගුතුනි අර දක්ෂ ලීවඩුවෙක් ඇදවෙච්ච ලීයක් කෙලින් කරනවා වගේ වෙනස් කරන්න ඕනේ. ඔන්න ඔය මට්ටමට විකෘති වෙච්ච හිතක්. ඒ තරම් විකෘති වෙලා තියෙන පිංගුතුනි විකෘති වෙලා නොහොත් ඒ තරම් ඔය ආස්වාදේ තණ්හයි. ඒ තරම් ඔය ආස්වාදේ ආදරේ. ඒ තරම් ඔය ආස්වාදේ තෘෂ්ණායි. මොකක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා ඔය ආස්වාදේ ඒ තරම් ආදරේ. මේ බණ අහන වෙලාවේ බුදුහාමුදුරුව බණ කියනවා කියලා කියන්නකො. උන්වහන්සේ ආස්වාදේ අල්ලලා පොළේ ගහනවා. ඒක අහගෙන ඉන්නේ. ඒ තහගෙන කවුද? මම. මේ ආස්වාදේ අල්ලලා පොළේ ගහන වෙලාවෙත් ફોકસ කරන්නේ මොකක් පස්සේද? හිත යන්නේ ආස්වාදේ පස්සේ. අර මිරිඟුවේ වතුර තියෙනවා කියලා හිතාගෙන මිරිඟුව පස්සේ යන මුවා වගේ. ඒ කියන්නේ පිංගුතරි පිස්සුවෙන් වගේ යනවා පස්සෙන්. පිස්සුවෙන් වගේ පස්සෙන් යන්නේ පිස්සුවෙන් වගේ ඒකට ආදරේ නිසා. ආස්වාදේට පිස්සුවෙන් වගේ තණ්හයි ඔය හිත. පිස්සුවෙන් වගේ නෙමෙයි. පිස්සුවෙන් තණ්හයි කියලින්. පිස්සු නිසා තමයි තණ්හා. පුදුම තණ්හාවක් තියෙන ආස්වාදයට. වෙන කිසි දෙයකට තණ්හා නැහැ පිංගුතුනි. බය වෙන්න එපා. තණ්හා ආස්වාදයට. වෙන කිසි දෙයකට තණ්හා නැහැ. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් එයා මොකටද වැඩිපුර තණ්හා කියලා. පුතාටද? දූටද? නැහැ. ආස්වාදයට. මේ ලෝකේ වැඩිපුරම තණ්හා ආස්වාදයට. නොහොත් පැවැත්මට. මේ ලෝකේ වැඩිපුරම තණ්හා සසරට. සසර කියන්නේ මොකද්ද? පැවැත්ම. සාරයි කියලා ගත්ත එක තමයි සසර කියලා කිව්වේ. මොකද්ද සාරයි කියලා ගත්තේ? මොකක් සාරයි කියලා ගත්තේ එහෙනම්? ආස්වාදේ. ආස්වාදේ සාරයි කියලා ගත්තේ. ඔබ අයිස්ක්‍රීම් එකක් කෑවේ ඉස්කෝලේ යන කාලේ මොකටද? මොකක් ලබන්නේද? ආස්වාදය ලබන්නේ. ඒ තරම් තණ්හයි. අයිස්ක්‍රීම් එක වෙන කෙනෙක් උස්සගෙන යනකොට කෑ ගැහුවේ මොකක් නිසාද? ආස්වාදය ලබන්නේ කෑ ගැහුවේ. රණ්ඩු කරේ මොකටද? ආස්වාදය ලබන්නේ. සල්ලි හම්බ කරේයි ආස්වාදය ලබන්නේ. ජීවත් වෙන්නේ ඈ ආස්වාදය ලබන්නේ. ඔබගේ බෙල්ල කපන්න යනකොට බයක් එනව නේද? මොකක් නැති වෙයි කියලාද? ජීවිතේ නැති වෙයි කියලාද? නෑ. ඔය පැවැත්ම නැති වෙයි කියලා. ආස්වාදය නැති වෙයි කියලා ඒ බය. ඔබට පේනවද එන බය කොහොමද? කවුරු කෙනෙක් බෙල්ල කපන්න આવොත් එහෙම චීරට වලඩාවෙකින් දුවන්න පුළුවන් නේද? පාරේ යනකොට හරකෙක් අයින් આવොත් එහෙම ඇඟපැත්තට කොහොමද ඇඟට દાඩිය දාලා ඇඟ පණ නැති වෙලා දුව ගන්න බැරි වෙලා සිහිය නැති වෙන සමහර වෙලාවට සිහිය නැති වෙනවා. ඒ කියන්නේ බින්දුතුනි මේ කිලෝ 60 70ක් බර මේ ඝන කය සිහිය නැතිලා බිමට වැටෙනවා. ඒ තරම් දැනෙනවා. ඒ තරම් දැනෙන ඒ තරම් ආදරය නිසා. ඒ තරම් කැමතියි ඔකට. සිහිය නැතුව වැන්නා කෙලින්ම. පපුව පැලිලා මැරෙනවා. ඒ කියන්නේ මේ හිතර දැනෙන දුක් වේදනාව පින්තුනේ කයට දරන්න බැරි වෙනවා. එන ගින්දර කොච්චරද කියනවනම් මේ ලය පැලිලා මැරෙනවා. මොලේ නහර පුපුරනවා. හිතා ගන්න පුළුවන්ද? හිතරෙන වේදනාව කොච්චරද කියලා. පොලේ පස් කනවා. පිස්සන් කොටුවට යනවා. පිස්සු හැදිලා. ඒ ඔක්කොටම හේතුව ආස්වාදේට ආදරේ. මේ පැවැත්මට හරි ආදරේ. මොන දේ කරන්න ගියත් ඕක පස්සේ යනවා පිට. ඔන්න ඔහොම හිතක් තමයි ඔබ පෙරල ගන්නන අනිත් පැත්තට. ඔහොම හිතක් අනිත් පැත්තට පෙරල ගන්නවා කියලා කියන්නේ ලේසි පුතේකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි පිටුදුනේ උගත්තු වැඩි උනාට රහත්තු අඩු ලෝකේ. නේ? රහත්තු හරිම අඩුයි. වෙන අය නම් ඉන්න ඕන තරම්. වෙන ඕනම ජාතියක කෙනෙක් ලෝකේ ඕන තරම් හොයාගන්න ඉන්නවා. රහත්තු නැහනේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ලේසි පාසු මිනිස්සු නෙමෙයි. බුද්ධම ෆයිට් එකක් කරලා තමයි පිංගතුනේ මේ තැන්ට මේ හිත හදාගත්තේ. නිකන් ඔබ හිතන්නේ මේ ඒක ඔබට පුළුවන් අත්දැකීමට ගන්න ඔබ තුලින්ම. මේක අමාරු වැඩක්ද? ලේසි වැඩක්ද කියලා. මේ ධර්ම කාය කියන එක පූර්ණ වශයෙන් හදා ගන්නවා කියන එක සෑහෙන අමාරු වැඩක්. ඒකට පිංගතුනේ මෙහෙමයි. ඔහේ දඟලන්නේ එහෙම නෙමෙයි තියෙන්නේ. සිහියෙන් යුක්තව ඉන්න ඇති තියෙන්නේ. කාලය යනවා ඒක කමක් නැහැ. හැබැයි සිහිය කියන එක පවත් ගන්න බැරිනො තංගයේ තැන්වල විනාශ වෙලාම යනවා. ඇත්තට විනාශ වෙලා යනවා කියලා කියන්නේ ආයි ඉඳපු තැනටම වැටෙනවා. ඒකයි කිව්වේ බිඟුතිරි බනහද්දි වුණත් ආස්වාදයේ කියන එක ફોકસ කරන්න නම් බනහන්න එපා. මොකද බන ටික අහලා ඉවර වෙනකම්ම ඔබ බිඟුතිරි අන්තිමට වඩලා තින්නේ ලෝකේ. බන අවුරුදු 5ක් ඇවිවත් බිඟුතිනේ බන පුරාවටම වැඩුවේ ලෝකේ නම් අවුරුදු 5ක් අවසානයේ ඔබ බනහන එක නවත්තනවා. ඒක තමයි ඇත්ත. ඔබට මේක නීරස වෙන්න ගන්නවා පිටුනේ අඩුපාඩු පේන්න ගන්නවා වැරදි පේන්න ගන්නවා ඔබ ඔක්කොම දන්නවා කියලා හිතෙනවා මේ මගෙන් ඔබ අයින් වෙනවා ඕකට ඕක තමයි වෙන්නේ නොදැනුවත් කමට පිටුනේ කරන්නේ බනහන වෙලාවෙදි ફોકસ කරන්න ගන්නවා ආස්වාදෙ මේක නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි එහෙම දැන් මේ කිව්වා කියලා නවත්තන්න බෑ ඒ නිසා තමයි ඔය ස්වභාවිකව දැනුත් මම බනහනවා කියලා හැංගෙන්නේ නවත්තන්න බෑ නවත්තන්න නෙමෙයි කියන්නේ දෛනිකව ආස්වාදයේ කලකිරෙන කියලා මේ කියන්නේ. ආස්වාදයේ කලකිරෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආස්වාදයේ බොරුවක් කියලා පෙන්නන එක. ඒකට කියන දුක්ඛ කියලා. එකක් තමයි ලෝකේ ඇත්ත පෙන්නන එක. ඒකට කියන අනිච්ච කියලා. ඕන් ඔය දෙක කරොත් තමයි පිඟුතුනේ. ඔය කියන එක පස්සේ යන එක නවත්තන්නේ. මොකක් පස්සේ යන එකද? ආස්වාදයේ පස්සේ යන එක. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාලා බලන්න පිටුනේ ආස්වාදේ කලකිරෙන්න. ඒක කරන්න තමන්ට පුළුවන් අතීතෙට ගිහිල්ලා බලන්න. පොඩි කාලේ ඉඳලා ආස්වාදේ පස්සේ ගිය නිසා තමයි මේ ওই ජීවිතේ වෙච්ච විනාශය කල්පනා කරන්න පුළුවන්. නැගිච්ච පාප කර්ම කල්පනා කරන්න පුළුවන්. සතර අපාගත වෙලා දුක් විඳපුවා කල්පනා කරන්න පුළුවන්. නිර්සත්තු වෙලා දුක් විඳපුවා කල්පනා කරන්න පුළුවන්. තිරිසන් වෙලා බල්ලෝ වෙලා හරක් වෙලා නරි වෙලා ගැඩවිල්ල වෙලා පණුව වෙලා මේක ජීවත් වෙලා දුක් විඳපුවා මතක් කරන්න පුළුවන්. ඒ ඔක්කොටම හේතු ආස්වාදේ පස්සේ ගියේක. වෙන මොකුත් නිසා නෙමෙයි. ඔබ අද ජීවිතයේ දෙයක් ගැන පින්වතුනි පසුතැවෙනවා නම් මොකක්ද හේතුව? බලන්න ඔබ ওই පසුතැවෙන කාරණා ඔබ ජීවිතේ පසුතැවෙන කාරණා ඔබ හැමෝටම ඇති මොකද හැමෝටම කතාවක් තියෙනවා කියලා කියන්නේ හැමෝටම තියෙන රස කතාව ඒ කතාවේ ඔබ පසුතැවෙන දැන් ඇති ඕන තරම් ඒ පසුතැවෙන හැම තැනම තියෙන මොකද්ද බලන්න මුලටම ගිහිල්ලා බැලුවහම එක්ක ඔබ කාට හරි බැනපු එකක් ඇති ඇයි බැන්නේ ඇයි බැන්නේ බැන්නේ ඔබට කේන්ති ගිය නිසා. ඇයි කේන්ති ගියේ? එයා මං අකමැති දෙයක් මට කිව්ව නිසා. ඇයි ඔබට අකමැති දෙයක් තිබ්බේ? ඔබට කැමති දෙයක් තිබ්බ නිසා. ඇයි ඔබ ඒකට කැමති වුනේ? ඒ කැමති නිසා ඒක ඇහෙද්දි මට මොකක් හම්බුණාද? ආස්වාදයක් හම්බුණා. මං කැමති මට සුදු කියලා අහන්න. මං සුදු කියන එකට කැමති උනේ සුදු ඇහෙනකොට මට එනවා මොකද්ද? ආස්වාදය සුදු වහනකට කැමති වෙච්ච නිසා නුසුදුසු එකට අකමැති වුණා. ඒ කියන්නේ මීහරක කියන එකට අකමැති වුණා. සුදුට කැමති නිසා මීහරකට අකමැති වුණා. කෙනෙක් ඇහිලා බැන්න මොකක් කියලාද? මීහරක කියලා. මීහරක කියලා බැන්න නිසා මොකද උනේ? හිත රිදෙන්න ගත්තා. රිදෙච්ච නිසා මොකද උනේ? බැන්න. බැන්න නිසා මොකද උනේ? ඔබගේ ළඟම ඉන්න ඒ හිතර්ශී මිනිසයා ඔබත් එක්ක තරහ වුණා. තරහ වෙලා එයා ගියා වාහනේ ගිය වේගෙට ඇක්සිඩන්ට් වුණා මගදී. වාහනේ ඇක්සිඩන්ට් වෙලා මේ මිනිහා මළා. දැන් ඔබට මොකෝ වුනේ? දැන් ඔබ එදා ඉඳලා අද වෙනකන් ඒක ගැන පසුතැවි තැවි දුක් විඳිනවා. මොකද්ද ප්‍රධාන හේතු? දැන් හොයන් ගියාම මොකක් ආසෙ තියෙන්නේ? ආස්වාදේ. ඔය හිතට මී පැණි වගේ ආස්වාදේ. පින්වතුනි බුදු කෙනෙක් විතරයි ලෝකෙට පහළ වෙලා ආස්වාදයේ යථාතතු දේශනා කරන්නේ. වෙන්කර ගැනීමේ යථාතතු දේශනා කරන්නේ. ජාතියේ යථාතතු දේශනා කරන්නේ. ඔය හිත ફોකස් කරන ජාතියේ යථාතතු දේශනා කරන්න පුළුවන් කිසිම జగතෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි බුදු පියන් වහන්සේ හෝ උන්වහන්සේ අසාදැනගත් උතුමෙක් කර. අනිත් ලෝකේ ඉන්න ඔක්කොම හැල්මේ දුවන්නේ ඕක පස්සේ විතරයි. ඒ අය ඒක පස්සේ ගිහිල්ලා ඒක පස්සේ යන ක්‍රමවේද වෙනස් කරන එකක් විතරමයි ලෝක මිනිසු කරන්නේ. දැන් ආනිඤ්ඤාපි සංකාර කියලා කියන්නේ මොනවද? ආස්වාදේ පස්සේ නෙමෙයිද යන්නේ? ආස්වාදේ පස්සේ යන්නේ වෙනතුන. හැබැයි වෙනත් ක්‍රමයකට. නිගණ්ණනාත පුත්තගේ පිරිස, නිර්වාස්ත්‍රයෙන් ඉන්න පිරිස් මොකක් පස්සේද යන්නේ ඔය? ආස්වාදේ පස්සේ යන්නේ. බලන්න ඔබ මොනතරම් වාසනාවන්ත මිනිස්සෙක්ද කියලා. ඔබ විතරයි මේ ලෝකේ ආස්වාදයේ කලකිරෙන එකම මනුස්සයා. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක්, දිවියෙක්, බ්‍රහ්මයෙක්, ගාන්ධර්වයෙක්, පෙරේතෙක්, අමනුස්සයෙක්, මනුස්සයෙක් කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න හැමෝම කරන්නේ එක මේක කටයුත්ත. ඔබ විතරයි පිටුතුනි ආස්වාදයට විරුද්ධව නැගිහිටලා තියෙන්නේ. හැබැයි මේකයි ආස්වාදයට විරුද්ධව නැගිහිටින්න බෑ බුදුන් නැතුව. බුද්ධ භූමියේ නැතුව කිසිම වෙලාවක උඩ විරුද්ධව නැගිහිටින්න බෑ. මාර් භූමිය හැමතිස්සෙම ආස්වාදේ තමයි කිං. ওই හිත ඇතුලේ ඉන්නවනේ මාරයෝ ටික. ওই හිත ඇතුලේ මාරයෝ ඉන්නකොට පිගුතුනේ අර ගෙදර ඉඳලා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා මෙතන ඇවිල්ලා යනකම පිගුතුනේ මාරයෝ ඔබත් එක්ක ඉන්නවා. ඉඳලි වල හැමතිස්සෙම ආස්වාදේ ફોකස් කර කර ඉන්නවා. මේක තමයි යෝනි කියලා. ඒ නිසා තමයි පිගුතුනේ ඔබට දේවල් වල ළඟා කර කර දෙන කොච්චර කිව්වත් මේක තේරෙන්නේ නැහනේ. ඔබට ජීවිතේේ දේවල් ළඟා කර ගන්නවා කියලා කියන්නේ මේකුනේ ආස්වාදයේ බදලා අල්ලනවා කෙලිම ගිහිල්ලා. මොකද ආස්වාදයේ කියන කසේ ඔබ ඉන්නවා. ලෝකේ ඔබ යම් තැනක නැත්තම් අන්න එතන ආස්වාදයේ පස්සේ නෙමෙයි ඔය යන්නේ. ඒකයි ගුරුහාමුදුර ඔබට නිතර කියන්නේ පොළොවේ පිටිපස්සෙන් ඉන්න කියලා. නිවන් දකින්න පොළොවේ පිටිපස්සෙන් ඉන්න කෙනා තමයි මුලින්ම නිවන් දකින්න කියලා. හරියට හරිය කියන එක. මොකද තමන් කියන කෙනාට තැනක් දීලා නැහැ මිනිස්සයා. ඒක තමයි නිවන් දකින්න මුලින්ම කරන්න ඕන කාරණාව ප්‍රායෝගිකව. ඒ කියන්නේ මහ කුළු ගෙඩි පාරවල් වදින්නේ තමන් කියන කෙනාට තැනක් දුන්නේ නැතුණා මුලින්ම. ඊට පස්සේ තමයි සූක්ෂමව මේක කරන්න ඕනේ. ඔබ අහලා ඇතිනේ එහෙම. අර ගහක් සුද්ධ කරන දෙයක් බුදුහාමුදුර උපමාවට අරන් තිනේ මේකතුනේ. මහ ගහක් බොහොම සිව්මැලිය සුද්ධ කරනවා කියන තැනට එද්දි මුලින්ම අරගෙන ගිහලා යතු කෙටෙන් ගන්නවද අර මහ ගහ? ඒකද කරන්නේ? නෑ. මුලින්ම කරන්නේ මේකතුනේ අර මහ විශාල පොරෝකින් අර මහ ගහ කපනවා. කබල ලොකු අතු ඔක්කොම සිඳිනවා. ඊට පස්සේ තමයි පින්වතුනි ඊට පස්සේ පොඩි පිහියක් අරගෙන ඉවරලා අර අර වටේ තියෙන පොතු ටික සුද්ධ කරන්න නේද? ඊට පස්සේ නේද ඉතුරු ටික සුද්ධ කරගෙන ගිහිල්ලා අන්තිමටම තමයි අර පුංචි යතු ගැටයක් අරගෙන කරන්නේ. අන්තිමට මොකද කරන්නේ? අර වැලි කොලයකින් මැදලි වෙලා අන්තිමම හරියේදී අර කටින් පිඹලා අන්තිම ඩස්ට් එක අයින් කරලා දානවා. ඒවා බොහොම සූක්ෂම දේවල්. නමුත් වෙලා තියෙන්නේ අපි මේ දහම් කතා කරද්දී අර කටින් පිඹලා සුද්ධ කරන්න ඕනේව තියෙන්නේ. ඒව ගැනත් කතා කරනවා. ඒක වැඩි. ආස්වාදයේ පස්සේ යන මිනිසයා ආස ඒකට. මොකද ආස යා රහත් වෙන්න. ඒ නිසා මොකද කරන්නේ? අර මහ වැඩ කරන්න යන්නේ. ඒ කියන්නේ මහ පොරවෙන් කපලා අර අතු සිඳර දාන ඒව කරන්න යන්නේ. ඔය මහ පොරවෙන් කපලා අතුපතර සිඳර දාන වැඩේ තමයි පිඟුතුනේ. ඔය මම කියන කෙනාට තැනක් දෙන්න එපා කියලා ඔය කියන්නේ. අනිත් කෙනාට තැනක් දෙන්න කියලා හැමතිස්සෙම. ඒකෙන් තමයි පිඟුතුනේ මහ අතු සිඳිලා යන්නේ ඕකේ. ඒව කරන්නේ නැතුව එතනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ මම කියන කෙනාට හැමතිස්සෙම ලොකු තැනක් දීලා ඉවරලා මමම කීකී මම මුදුනට ගන්න වැඩපිළිවෙලක් නම් කරන්නේ. තමන්ට දේවල් ළඟා කරගන්න වැඩේ නම් තාම කර කර ඉන්නේ. ඔතනින් එහාට යන්නේක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි කියන්නේ මේ තමන්ට තියෙන දේවල් අත්හැරලා දාන්න කියලා. ඒක දහමුණත් එච්චරයි. නාම කියලා කියන්නේ බණ නිවන් දකින අවබෝධය නෙමෙයි. දේශනාවල් උනත් ඔබට පුළුවන් නම් මේක උදේ තව කෙනෙකුට ඒක අහන්න අවස්ථාව හදලා දෙන්න. ඔබ ඒක දෙන්න ඕනේ. එතකොට තමයි මේක ඔබ නිවනට යන්නේ. නැත්තම් ඔබට තව බණක් අහන්නයි හම් වෙන්නේ. විසන් නිවනට යන්නේ නැහැ. ඔබට අද දාන පාත්‍රය ලැබිලා තියෙනවා නම් අත්හැරලා දාන්න. ඔබට දාන ලැබෙනවද කියන එක නෙමෙයි බලන්න ඕන. අනිත් මනුස්සයර දාන්න ලැබෙනවද කියලා ඒ මනුස්සයෙ දිනනවා. ඒ ඔබට තියෙනවනම් ඒක වලදන්න. එහෙමයි යන්න ඕනේ මේක. මොකද එතනින් තමයි පිළිගුණේ ආස්වාදයෙන් මරු පහරවල් ලදින්නේ. ඔබෝ බලාපොරොත්තු වෙන එක අයින් කළා දානවා. දැන් මේව ඇවිල්ලා මේකද මේ 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 අනිත්‍ය අන්තන් තේරුම් ගත්තට පස්සේ කරන්න පුළුවන් දේවල්. ඒතර තමයි මරු පහරවල් ලදින්නේ ඔකට. එතකොට තමයි පුළුවන් ඉන්නේ ඔය ආස්වාදයේ මහා ධර්ණුවට බදාගත්ත දේවල් විනාශ කළා දාන්න. ඔය තමන්ගේ කියලා අල්ලගෙන ඉන්න දේවල් අතහැරලා දාන්න ඕනේ. එතකොට ලේසි. තමන්ගේ අතීතේ තමන් කවුද කියන එක එහෙම තමන් සමාජ ජීවත් වෙච්ච විදිහ තමන්ට අනිත් අයගේ අවධානය ලබා ගැනීම තමන්ව අනිත් අය ගණන් ගැනීම තමන් ගැන අනිත් අය කතා කරන එක තමන්ට තැනක් ලැබෙන එක තමන්ව අනිත් අය ඉස්සරහා ටිකක් highlight කරලා පෙන්නන එක ඔය තියෙන්නේ ඔන්නව මූලිකව අයින් කරලා දාන්න. මොකද ඒවත් එක මේව කරන්න යන්න බෑ. මොකද ඕවා ඇවිල්ලා පින්තුරි ආස්වාදේ මහ මුල්. ඔය ફોકસ කරන ආස්වාදේ. ඔබ හැමෝම ওই ආස්වාදේ කියන හැඟීම හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් ගුරුහාවඳුරු නිතර දේශනාවල ඔබට කියනවා වෙන් කරගන්න හදන්නේ කියලා. දැන් ඔය කියන එක ඔබට තේරෙනවද? දැන් මේ හැමතිස්සෙම වෙන් කරගන්න හදන්නේ කියලා දේශනාය කියනවා. ඒක තේරෙනවද කියන එක? දැන් මේ වෙන් කරගන්න හදන්නේ දැන්. වෙන් කරගන්න හදන්නේ කියන්නේ. මොකක් වෙන් කරගන්නද හදන්නේ ඔය? පිඟුදි වෙන් වෙච්ච හැංගීම ගන්න ඔය හදන්නේ. ඒක තමයි ඒ කියන්නේ වෙන් කරගන්න හදනවා කියලා. වෙන් වෙච්ච මොකක් ගන්නද? වෙන් වෙච්ච හැංගීම ගන්න ඔය හදන්නේ. ඒ යුනික් හැංගීමක් තියෙන්නේ. ඒක ගන්න තමයි මේ හිත හැමතිස්සෙම ફોકસ කරන්නේ. ඒක තමයි උන්වහන්සේ නිතර කියන්නේ මේ වෙන් කරගන්න හදනවා කියලා මේ. වෙන් වෙච්ච හැඟීම. ඇයි එකට වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ? ඇයි වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ ඒකට? ඇයි වෙන් වෙච්ච හැඟීම කියන්නේ ඒකට? වෙන මොනවාක් හරි වෙන වචනයක් දාන්න තිබෙන ගුරුහාදුන්. ඒ උනාසේ වෙන් වෙච්ච හැඟීම කියන වචනේ දාලා තියෙන එකට හොඳයි දව එකක් තියෙනවා දැන් උනාසේ කියනවා ඔය එකක් නෙමෙයි ඔක කයක් කියලා මොකටද ඒක හිතන්නේ දැන් මේ අපි අහන්න නියමිත ප්‍රශ්න ඈ හරිද එකක් නෙමෙයි කයක් කියලා ගුරුහාඳුරු හිතන්න කියලා. මොකද ඒක හිතන්නේ? දෙක ඇදි හිතුවම කොහොමද නිවනට යන්නේ? දැන් ඒ ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ මිතුවා මෙහෙම වෙනවා, මේ මිතුවා මෙහෙම වෙනවා, මේ මිතුවාම තමයි නිවනට යන්නේ. ආ, ඕකේ. වෙන් කරන්න බෑ. මොකටද ඒක හිතන්නේ? ඒක හිතුවම මොකද්ද වෙන්නේ? ඒ මිතුවා මෙහෙම වෙනවා, මේ මිතුවා මෙහෙම වෙනවා, මේ මිතුවා නිවනට යනවා. ඒක ඔබට තේරෙන්න ඕනේ ඈ. අපි දැන් අහනවා ඔක ඉස්සරහට. ඔබත් එක්ක පුද්ගලිකව අහනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා. ඊර්වාසි උන්නාස කියනවා දේශනා කරනවා මෙතන මල් වාසයක් නැහැ කියලා. උන්නාස මට මතකයි උන්නාස දේශනා මේ කෑලි ඔක්කොම ටික ගැලව මල් වාසය ටිකක් වෙලා ගියාම මල් වාසය ගැතර නැහැ. ඇත්තරු නැහැ. මොකද උන්නාස ගැලෙවන්නේ. දැන් ඔබෙන් අහනවා ඇයි ඒ ගලවල බලන්නේ මොකටද? ඉතින් ගලවල බලන්න කිව්වේ ගුරුහාඳුරු ගලවල බලන්න කිව්වනේ. ඉතින් මං ගලවල බැලුවා. මල් වාසයක් ගැතර නැහැ කියලා මං තේරුම් ගත්තා. දැන් හරිද නිවන් දැක්කද? මන් තේරුම් ගත්තා. එතන මං ඒක ගැලෙව්වා. ඊවස මට තේරුණා. ගලවගෙන ගලවගෙන යද්දි එතන මල් වාසයක නැහැ කියලා. ඉතින් මන් තේරුම් ගත්තා මේ ලෝකෙ මල් වාස කියලා જાතිය නැහැ කියලා. ඉතින් රාගදේශම ප්‍රහාණය වෙන්නේ කොහොමද? උත්තර දෙන්නේ නැහැ මේවට. එයා අපි අහන්න. එතන බලමුකෝ කියන හැටි. දැන් අපි අහන්න බලන්නට කියන්නේ ඒක ලේසිය ඔබට. මම මෙහෙම කියලා ඔබට දෙනවා එක. මෙහෙම කියලා පෙන්නනවා. දැන් මෙතන එකක්ද තියෙන්නේ ගොඩක්ද? ආ, දැන් ස්වාමීන් වහන්සේ ගොඩක්නේ තියෙන්නේ. හා. දැන් ඔබ මොකටද ගොඩක් තියෙනවා කියලා බලන්නේ ඔතන? දැන් දෙන්න ඕන උත්තර. දැන් මොකටද ගොඩක් තියෙනවද කියලා බලන්නේ? දැන් මේ හැමතැනම එකක් නෙමෙයි, එතන හැමතැනම ගොඩක් තියෙන කියලා මොකටද බලන්නේ? ඒක බැලුවා මොකද්ද වෙන්නේ? හරි හරි. අපි බලමුකෝ ඈ. හා. දැනගෙන හිටියාම හරි. ඔය හැම දෙයකින් මේකුතුනේ අහන එක කාරණාවක් තියෙනවා. දුක්ඛ සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය ගොඩක් දේශනාවල් අපි කතා කරන්නේ මේකුතුනේ මාර්ගයේ හිතන්න ඕනේ නැව කතා කරන්නේ. ඔය හිතන්න ඕනේ අපි මේකුතුනේ දුක්ඛ සමුදයට නිරෝධයට කොහොමද ගැලපෙන්නේ කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඇයි ඒක හිතන්නේ කියලා ඔබ දන්නෙත් නෑ. මේ වෙන් කරන්න බෑ කියලා සමහර කෙනෙක්ගෙන් අහුවට පස්සේ දන්නෙත් නෑ වෙන් කරන්න බෑ කියන්නේ මොකද්ද කියලා. සමහර කෙනෙක් නැහැ වෙන් කරන්න බෑ කියලා කියනවා වචනෙට. වෙන් කරන්නයි මම මේ ඉන්නේ කියලාත් කියනවා. වෙන් කරන්න ඉන්නේ මොකක් වෙන් කරන්නද ඉන්නේ? ඒක තමයි මාද්දලේ. වෙන් කරන්න දන්නේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න. අපි ඒතොර දැන් ඔය කියන වචන වලින් කියන අදහස් අහලා බලන්නම්. ඒතොර අපි ඒ වෙලාවට අපි ඒව සුද්ධ කරගෙන යන් ඉස්සරහට හිමින් සැරේ. දැන් ඔය මොනව හරි ප්‍රශ්න දිනන්න පින්තුනේ ඔබට පුළුවන් අර ස්වාමීන් වහන්සේ නමකගේ වෙලාවක් දාගෙන එහෙම පුණ්‍ය බාරත් එක්ක කතා කරගෙන වෙලාවක් දාගෙන ඒක පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඔබ. ඒතොර ඔබට පහසුයි. හරි. දැන් මේ කතා කරේ වෙන එකක්. එතකොට මේ හිත හැමතිස්සෙම පින්තුනේ මේ වෙන් කර ගැනීම ફોකස් කරනවා. නේද? ඒතොර ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වෙන් කරන්න බෑ කියලා. නමුත් හිත ફોකස් කරන්නේ මොකද්ද? වෙන් කර ගැනීමක් ફોකස් කරනවා. වෙන් කර ගැනීම ફોකස් කරනවා කියලා කියන්නේ මේකද? වෙන් වෙච්ච මානසික ඔය වෙන් වෙච්ච හැඟීමක් ඔය හොයන්නේ. ඒ යුනික් හැඟීමක්. ඒ කියන්නේ මේ ලෝකේ නැති දෙයක් තමයි ඔය ફોකස් කරන්නේ. වෙන් වෙච්ච හැඟීමක්. ඒ වෙන් වෙච්ච හැඟීම කියන එක අස්සේ ඉන්න කවුද? ඔබ ඉන්නවා අනිවාර්යයෙන්ම. ඔබ වෙන් වෙච්ච හැඟීම ඇසේ ඔබ ඉන්නවා. ඒ වෙන් වෙච්ච හැඟීම් ලෝකේ වටිනම වෙන් වෙච්ච හැඟීම මොකද්ද? ඔය වින්ගුතුනේ ඔය ફોකස් කරන වෙන් වෙච්ච හැඟීම කියන එකේ වටිනම එකක් තියෙනවා. මොකද්ද? ඒ වෙන් වෙච්ච එකට මොකක් ලැබෙන එකද? කොහොමත් වෙන් වෙනවා මොකද්ද? කොහොමත් ફોකස් කරන වෙන් වෙච්ච හැඟීම තමයි. ඒක වටිනම එකක් තියෙනවා. අන්න හරි. ඒ වෙන් වෙච්ච හැඟීමට එන්න ඕන මොකද්ද? ආස්වාදය කියන එක. ඔය වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ මම කියන හැඟීම. ආන් එකට එන්න ඕනේ මොකද්ද? ආස්වාදය කියන එක. ආස්වාදය නොහොත් සැප කියන එක. ඒ කියන්නේ මගේ සැප මගේ සතුටයි. හරි තියෙන්නේ. මගේ සැප මාසද නේ මොකද? ඔබේ සැප මට සතුටයි නේ. ආන් ඒක. ඔබේ සැපත් කාටද ආයි සැප? මට. එතකොට මගේ සැප කියන හැඟීම තමයි ඔය කියන්නේ වෙන් වෙච්ච හැඟීම කියලා. ඒක කියන්නේ හැමදෙසෙම වෙන් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. මොකද පින්වතුනි ලෝකෙ එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි වෙන් කරලා ගන්න ඕනේ හැමදෙසෙම. සාමාන්‍ය හිතක් පහළ වෙනකොට හිතේ එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ කියන්නේ. ඔය කියන જાතිය හිතර දැනෙන જાති හැඟීමක් හිතේ නැහැ. නේද? ඒ නිසා මේ හැඟීම නැති වුණාට ආදරේ මොකටද? ඒකට. එහෙම හැඟීමක් හිතේ නැහැ. ඒ හැඟීම මේ ලෝකේ නැහැ. නැති වුණාට හිත කැමති ආදරේ ඒකට. ඒ නිසා හැමතිස්සෙම හිත උත්සාහ කරන මොකක් කරන්නද? ඒක වෙන් කරගන්න. මේක වෙන් කරගන්න කියලා කියන්නේ ඒ හැඟීම දනව ගන්න. ඇයි දනව ගන්න හදන්නේ? ඒකට කැමති නිසා. කමක් නැහැ එහෙම ගත්තට. දැන් හැඟීම් මෙමනේ. හැඟීම් කියලා කියන්නේ හිතට දැනෙන ඒවානේ. දැන් රහතන් වහන්සේ හැඟින් නැද්ද? හැඟෙනවා. මොකක් හැඟින් නැද්ද? වෙන් වෙච්ච හැඟීම හැඟින්නේ නැත්තම් ආස්වාද හැඟීම හැඟින්නේ. දැන් ගැටෙනවා කියලා කියන්නේ මොන හැඟීමක්ද? වෙන් වෙච්ච හැඟීමක්ද නැද්ද? වෙන් වෙච්ච හැඟීමක්. සතුටුයි කියලා කියන්නේ වෙන් වෙච්ච හැඟීමක්. මම කියලා කියන්නේ වෙන් වෙච්ච හැඟීමක්. මමයි එයයි ඉන්නවා කියන හැඟීම වෙන් වෙච්ච හැඟීමක්. මම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියන හැඟීම වෙන් වෙච්ච හැඟීමක්. මං එයත් එක තරහයි කියන හැඟීම වෙන් වෙච්ච හැඟීමක්. ඔය තියෙන්නේ. පිටුදිර ඔන්නෝම හැඟීම් ටිකක් තියෙනවා. ඒ හැඟීම් මේ ලෝකේ ඇත්තරම තියෙන හැඟීම් නෙමෙයි. නේද? කවුද දන්නේ? කවුරුත් දන්නේ නැහැ. ඔබ විතරයි දන්නේ. ඔබ හෝ බුදුන්ගෙන් අහගත්ත ශ්‍රාවකයෙක් වෙන වහන්සේ නමක් විතරයි දැන වෙන කවුරුත් දන්නේ නැහැ. අහන්නත් එපා කායන්වත් කියලා තේරෙන්නෙත් නැහැ ඒවට. මොකද පින්වතුනි මේ ස්වභාවිකව හැදෙන හිතකට ඔය කියන හැඟීම අදාළ එකක් නෙමෙයි. ස්වභාවිකව හැදෙන හිතකට පින්වතුනි ඔය හැඟීමක් දැනෙන්නේ නැහැ කවදාවත්. ඒකයි රහතන් වහන්සේට හැඟෙනවා. මොනවද? පේන බව හැඟෙනවා. ඇහෙන බව හැඟෙනවා. මේක හරි අමුතුයි. දැනෙන බව හැඟෙනවා. කාටද? එහෙම නැහැ. අඳුනගත්ත බව හැඟෙනවා. මතක බව හැඟෙනවා. නේ? මෙතන දැනෙන බව හැඟෙනවා. දැනෙන බව හැඟෙනවා විතරයි පින්වතුනි. ඒකේ අර වෙන් වෙච්ච හැඟීම නැහැ. නමුත් පින්වතුනි වෙන් වෙච්ච හැඟීම පස්සේ යනවා හිත. ඒකට හේතුව මොකද්ද? ආයිසරයක් කිව්වොත් වෙන් වෙච්ච හැඟීමට කැමති. කැමති වෙන්න ප්‍රධාන හේතුව තමයි වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ ස්වභාවික දෙයක් කියලා තමයි හිත දරාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒක බොහොම සාමාන්‍ය දෙයක්. දැන් මිනිස්සෙක් ඇහුවොත් ඔයා ඇයි ජීවත් වෙන්නේ? මං ජීවත් වෙන්නේ ඉතින් සතුටින් ඉන්න. ඔයා මොකක්ද ඔයාගේ ඩ්‍රීම් එක? මගේ ඩ්‍රීම් එක මගේ ඩ්‍රීම් එක මට ඕනි පයිලට් කෙනෙක් වෙන්න. මොකටද? සතුටින් ඉන්න. ඒක ගොඩක් නිදහස් රස්සාවක්. මට ඕනි ડોක්ටර් කෙනෙක් වෙන්න. ඇයි? මේක හොඳයි සමාජ සේවාවක් ඒක කරන එක. මොකටද සමාජ සේවාව කරන්නේ? ඉතින් ඒක හොඳයි නේ ජීවිතේ. හරි වටිනවනේ ඔය. මොකද බින්දුනේ හැමෝම මිනිස්සු ජීවිතයක් කියලා එකක් තියෙනවා කියලා අරලා අරගෙන ඊට පස්සේ ඒකේ හොඳ දේ හොඳ පැති නරක පැති කියලා වෙන් කරගෙන ජීවත් වෙනවා. දැන් දොස්තර මහත්තයෙන් ඇහුවොත් එම ඔය ඔබතුමා ඇයි මේ ඔය රැකියාව තෝරගත්තේ? නෑ මේක ඉතින් ජීවත් වෙන හොඳ ක්‍රමයක් නෙමෙයි මේක. මෙහෙම ජීවත් වෙන එක හොඳයි. එතකොට හොරකම් කරන්නේ නැත්තේ ඔබතුමා? ඒ එහෙම ජීවත් වෙන එක නරකයි නේ. ඒක හරියන්නේ නැහැ. හරම් මරන්නේ නැත්තේ ඒ ගැළපෙන්නේ. ඒ කියන්නේ වෙනම ජීවිතයක් කියලා යුනික් එකක් තියෙනවා. ඒක තමයි වෙන් කර ගැනීම කියලා කියන්නේ. ආන්ගේ ජීවිතේ මෙන්න මේ විදිහට තමයි හොඳ. ඒව මේ පස්සේ තෝරගත්ත ඒවා. ඒව තමයි බෙඟුතුනේ දෘෂ්ටි වලින් ඔබට එනවා කියලා කියන්නේ. ඔබ ඉපදෙනකොට මොකක් අරන් දෙන්නේ? ඔබ ඉපදෙනකොට තණ්හා නැද්ද? තණ්හා තියෙන මොහොකටද? ඔය වෙන් කර ගැනීමට තණ්හා තියෙනවා. ඒ නිසා තමයි පොඩි උන් අඬන්නේ. ඒකගේ ඇඟ රිදෙන නිසාම නෙමෙයි අඬන්නේ. දුකට අඬන්නේ ඔය. දුකට අඬනවා, බයට අඬනවා, පොඩි එකෙක් වුණා බය වෙනවා දැකලා තියෙනවා. මෙහෙම මෙහෙම ඇඟිල්ල දික් කරොත් එහෙම ඒක පස්තර විසිරලා රතු වෙලා මූණ ඇඹුල් කරගෙන අඬනවා නේ. ඇයි ඒ? තණ්හාව තියෙනවා. කොයි මට්ටමින්ද? උපරිමෙම තියෙනවා. මොකකට තණ්හා තියෙන්නේ? අර වෙන් වෙච්ච හැඟීමට තණ්හයි. ඊතර ඒ පුතා වෙන් වෙච්ච හැඟීමට තණ්හා වෙන්නේ ඇයි? වෙන් වෙච්ච හැඟීමේ යථාර්ථය එයා දන්නේ නැහැ. ඒ පුතාගේ ජීවිතේ කවදා හරි දවසක බුදුන් පහළ වුණොත් අන්න එදාට කියනවා වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් පුතේ. වෙන්වෙච්ච හැඟීම කියලා කියන්නේ ඔය හිතට අදාළ එකක් නෙමෙයි පුතේ. ඔතන තියෙන්නේ මෙන්න මෙහෙම එකක් විතරයි පුතේ. ඔන්න ඒ විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරනවා. ඕන් ඔය දේශනාව ඇහුවට පස්සේ තමයි අර පුතාට සංඥාවක් පහළ වෙන්න ගන්නවා. මොකක් ගැනද? මේ වෙන්වෙච්ච හැඟීම පිළිබඳ හරයක් නැහැ කියන සංඥාවක් පහළ වෙන්න ගන්නවා. එතකන් ඒ සංඥා පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ ගොඩ දාන්න හදනවා වගේ දේවල් හිතෙද්දි ජීවිතේ ගොඩ දාන්න හදනවා. ඒ කියන්නේ ඔන්න ඔය මොන සංඥාවක්ද ඔය ආවේ? ඔය අනත්ත අසාර සංඥාවක් ඔය පහළ වුණේ. පැහැදිලිද? ඔය කියන්නේ ආස්වාදයේ කලකිරෙන සංඥාවක් ඔය එන්නේ. ඔය සංඥාව එතකන් එන්නේ නැහැ. ලෝකේ ඕන මිනිහෙන් ගිහිල්ලා අහන්නකො ජීවිතේ ගොඩ ගන්න. ඉතින් ජීවිතේ අයියෝ වැඩක් නැහැ මේ දවස්වල නම් ආයි නන්නත්තරල එහෙම කියන නන්නත්තරල ඉන්නේ වැල්ලා අඩියට වැල්ලා ඉන්නේ. ඉතින් අනේ මද ගොඩ දාගන්න ඉතින් මොනව හරි try කරන මේ දවස්වල ඉතින් මොනවා business එකක් කරා හරි ගියේ නැහැ. ඕවනේ මිනිස්සු කතා කරන්නේ. ඒගොල්ලෝ හැමතිස්සෙම මොකක් ගොඩ දාන්න හදනවද? නන්නත්තර වෙත්ත ජීවිතේ ගොඩ දාන්න හදනවා. දැන් මේ ජීවිතේ ගොඩ දානවා කියලා මොකද්ද ගොඩ දාන්නේ? පිඟුතුනේ එහෙම ගොඩ දාන්න එකක් නෑ ඕක ඇතුලේ. ඒකයි බුද්ධ දර්ශනය. ඔබට හිතනවා නේද ලේසි භාෂාව ගන්න නෙමෙයි ඒක. මිනිස්සු හදනවා ජීවිතේ ගොඩ දාන්න. සමහර ජීවිතේ ගොඩ දා ගන්න බනහනවා. සමහර ජීවිතේ ගොඩ දා ගන්න පැවිදි වෙනවා. එහෙමයි ඒක මැනියෝ පස්සේ දැන් මේ මේක කරපු මේ මේක ફોકસ කරන නිසා වෙන අතුරු ඵලයක් නේ. දැන් අපි මේ කරන්න යන්නේ මේක ફોકસ කරන එක නවත්තන්න ඕන දහම තමයි අපි මේ කතා කරන්නේ එතකොට. ඒක නිසා තමයි වෙන්නේ. එහෙමයි. ආ එහෙමයි. ඒක නිසා තමයි තුන් භවයක උපදින්නේ. ඒක හරි. එතකොට දැන් මොකද්ද කිව්වේ? දැන් ජීවිතේ මොකක් කරන්න යනවද? මේ ගොඩ දාන්න යනවා. දෙකේ ඔබ වැරදියට ගන්න එපා කියලා. ඔබ ජීවිතේ කොට දාන්න එහෙම මේ බනහන්න එන්න එපා. මොකද ජීවිතේ කොට දාන්න බනහන්න එනවා කියලා කිව්වොත් එහෙම ඔබට අගාල කල්පනා කරන්න මොකක් කොට දාන්න? ජීවිතේ කොට දාන්න ඒකයි මම ගිලිලාද තියෙන්නේ. කොට දාන්න. පිඟුතුනේ එහෙම කොට දාන්න ජීවිතයක් කියලා එකක් නැහැ. නමුත් පිඟුතුනේ ජීවිතයක් කියලා එකක් ගැන හැමතිස්සෙම හැඟිච්ච නිසා උපන්දා පටන් මේ දක්වා ඔය හිත විශ්වාස කරන්නේත් නැහැ එහෙම එකක් නැහැ කියලා. ඒකයි ඔප්පු කරගන්න අමාරු මේක. සසර කිසිම දවසක ජීවිතයක් කියලා එකක් නැති අවස්ථාවක් හැංගිලා නැහැ. ඒ නිසා මේ හිතට ලේසි නෑ ඕක බොරුවක් කියන එක ඔප්පු කරන්න. ඒ නිසා හැමතිස්සෙම ආයෙ උත්සාහ කරන්න මොකටද? නැති ජීවිතේ ගොඩ දාන්න. මේකුදුරි ගොඩ දාන්න දෙයක් නැති වෙනවා ජීවිතය ගැන කලකිරෙනකොට. ගොඩ දාන්න දෙයක් නැති වෙනවා සසර ගැන කලකිරෙද්දී. සසර කියලා කියන්නේ ඒකටම තමයි. දැන් සසර කලකිරලා කියලා කියන්නේ ජීවිතේ මොකක් වෙලා? දැන් මට සසර එපා වෙලා ඉන්නේ. ඒ කියන්නේ යාට දැන් ජීවිතේ එපා වෙලා. ඔය මොන ජීවිතේ දෙපා වෙලා කියන්නේ ඔය? දැන් යාට ජීවිතේ එපා කියලා කියන්නේ එපා වෙලා කියලා කියන්නේ එයා ජීවිතේ කැමති විදිහක් තියෙනවා. ඒ විදිහ නෙමෙයි දැන් වෙන විදිහක් එන්නේ. එයාට ඕන වෙලා තිබේ කාටවත් ණය තුරුස් නැතුව හොඳට සල්ලි භාගේ තියලා එහෙම ජීවත් වෙන තමයි මේ ජීවිතේට ඕන උනේ. දැන් එහෙම ඔක්කොම නැති වෙලා දැන් මුළු ලෝකෙටම ණය වෙලා තීච්ච දේවල් නැති වෙලා ගිහලා දැන් ණයකාරයෝ පස්සෙන් එනවා. දැන් මිනිහා කල්පනා කරන මොකටද? මන් නම් මේ ජීවිතේ තිත්ත වෙලා දින්නේ මම මේ වහකුප්පියක් හොයාගෙන යන්නේ කියලා. ඔය. දැන් වහ බොන්නේ මොකක් නැති කරන්නද? ජීවිතේ නැති කරන්න. නැති වෙනවද ජීවිතේ? පිඟුතුනේ ජීවිතේ නැති වෙන්නේ නැහැ වහබිව කියලා. වහබිව නැති වෙනවා කය. අපරාධිනේ අහිංසක කය. දැන් වහබිවට පස්සේ මේ 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 ගතෙන් හිත වෙන් වෙනවා. ජීවිතේට මුකුත් වෙනවද? ඒකට මුකුත් වෙන්නේ නැහැ. වහ බොන වෙලාවෙත් මොකයි ඉන්නවද? ජීවිතේ තියෙනවා. ජීවිතේ මුකුත් වෙන්නේ නැහැ. මොකද ජීවිතේ කියන එක ලෝකෙට පහළ වෙන්නේ වහ නිසා නෙමෙයි. නේ? ජීවිතේ පහළ වෙන වහ නිසාද? වහ නැති නිසාද? එකක් කරන නිසානේ ජීවිතේ පහළ වෙන්නේ. ජීවිතේ පහළ වෙන අවිද්‍යාව දුස්නා නිසා. මොකක් නිසාද? අවිද්‍යාව තෘෂ්ණාව නිසා. මොකද්ද තෘෂ්ණාව? ඔය මොහොකට තෘෂ්ණාව තියෙන්නේ? ජීවිතේට. ජීවිතේට තෘෂ්ණාව නිසා ජීවිතේ පහළ වෙනවා. එච්චරයි. වෙන් කර ගැනීමට තෘෂ්ණා නිසා වෙන් කර ගැනීම පහළ වෙනවා. මේ එක වචනයක් මේක එක විදිහට කියන්නේ. ජාතියට තණ්හා නිසා ජාතිය පහළ වෙනවා. වෙන් වෙච්ච හැඟීමට තණ්හා නිසා වෙන් වෙච්ච හැඟීම පහළ වෙනවා. ජීවිතයට තණ්හා නිසා ජීවිතේ පහළ වෙනවා. තේරෙනවද? ආස්වාදයට තණ්හා නිසා ආස්වාදේ පහළ වෙනවා. නැමෙ මෙතන මේ ආස්වාද කියලා කියන්නේ මොකද්ද? වෙන් වෙච්ච හැඟීම ජීවිතය කියන මේ ආස්වාද කියලා කිව්වේ. ආස්වාදයේ තණ්හා නිසා ආස්වාදේ පහළ වෙනවා. මොකක් නිසාද තණ්හා? ජීවිතේ තණ්හා නිසා නම් ජීවිතේ පහළ වෙන්නේ. හරි? එහෙනම් ජීවිතේ තණ්හා වෙන්නේ ඇයි? මොකක් නිසාද? තණ්හා වෙන්නේ මොකක් නිසාද? මොකක් නිසා තණ්හා වෙන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තණ්හා වෙනවා, තණ්හා නිසා ජීවිතය හැදෙනවා. ඔය තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා සංකාර ජාති. යටම තියෙන මොකද්ද? ජාතිය. උඩම තියෙන මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා. යටම හැදෙන එකට තණ්හා නිසා, ඒ තණ්හා වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තණ්හා වෙනවා, තණ්හා නිසා ජාතිය හැදෙනවා. හැදෙන නිසා 11 මාගින්න එනවා. ඔය හරිම සරලයි. ජීවිතේට තණ්හා නිසා ජීවිතේ හැදෙනවා. හැදෙන නිසා 11 මාගින්න එනවා. දැන් ගොඩ දාන්න හිතෙන්නේ ජීවිතයක් තියෙනකොට නේද? දැන් ගොඩ දානවා කියන බිංගුතුනි, ගොඩ දානවා කියන පීඩාව කියලා කියන්නේ 11 මහගින්න. අපට තේරෙනවද? 11 මහගින්න කියලා කියන්නේ ජීවිතේ ගොඩ දානවා කියන කොට එන පීඩාව. දැන් එයා අඬන්නේ කොහොමද? අනේ මගේ ජීවිතේ මොන වුණාද? බින්දුවටම වැටුණා අයියෝ. කියලා ඉවරලා කොට්ටම්ම ගහක් යට දෙයක බිබි උඩ බලාගෙන ඉන්න ඔෆිස් එකක් වගේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙයාට ජීවිතේ මේ ගොඩ දාගන්න බැරි වෙලා ඉන්නේ. සල්ලි ඔක්කොම නැති වෙලා ගිහිල්ලා, රස්සාව නැති වෙලා ගිහිල්ලා, දැන් අතේ සතේ නැතුව නන්නත්තර වෙලා ඉන්නේ. අර කියන්නේ කොල්ලෝ මුකුත් නැහැ නන්නත්තර වෙලා ඉන්නේ කියලා. දැන් මෙයාගේ ජීවිතේ මොන වෙලාද මේ? දැන් කඩාගෙන වෙලා. දැන් මේ ජීවිතේ ගොඩ ගැනීමේ පීඩාවටපත් වෙලා. ඇයි මොකක් නිසාද එන පීඩාවටපත් උනේ? ඔන්න ප්‍රශ්නේ. අවිද්‍යාව නිසා ජීවිතේට තණ්හයි. තණ්හා නිසා ඒ වෙලාවේ ජීවිතේ හැදෙනවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඒ ජීවිතේ දැන් නන්නත්තර වෙලා කියලා හිතෙනවා. ඒ නිසා මොකක් කරන්න හදනවද? ඒක ගොඩ දාන්න හදනවා. ගොඩ දාන්න හදන ආයි හිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන හිතේ අවිද්‍යාව නිසා තණ්හයි ජීවිතේ කියන එකට. ඒ නිසා ජීවිතේ ඒ හිතේ මැවිලා එනවා. මැවිලෙන නිසා ආයිතරයක් දැන් ඒ ජීවිතේ මොන වෙලාද? අනේ කඩාගෙන වැටිලා. අනේ රස්සාව අහිමි වෙලා යාට. එයාගේ ඉඩම් කඩන් නැති වෙලා. එයාගේ පර්ස් එක හොරකම් කරලා කවුරු හරි. දැන් දුකයි. හරි? දුක එන්නේ එයාට මොන හරි වෙලා, ඒකයි ඒ දුක. ඒක කියන්නේ පුතේ දුක්ඛ දුක්ඛේ කියන එක හැමතිස්සෙම පදනම් වෙලා තියෙනවා ජාතියත් එක්ක. නේද? දුක්ඛ දුක්ඛේ හැමතිස්සෙම ජීවිතෙත් එක්ක තමයි සම්බන්ධකම තියෙන්නේ. ජීවිතේ නැත්තම් දුක්ඛ දුක්ඛේ ඊළඟ තප්පරේම නැහැ. පෙරපසු නොවි ජීවිතය අහිමුනේ යම් වෙලාවකද පෙරපසු නොවි 11 මාගින්න අහිමි වෙනවා. ඒක කියන්නේ 11 මේ දුක්ඛ නිරුද්ධන්ති කියලා. 11 මාගින්න ඒ වෙලාවෙම නිරෝධ වෙනවා. ඒකට ජීවිතේ නිරෝධ වෙච්ච ගම. ජීවිතේ නිරෝධ කරන එක තමයි අපි මේ කරන්නේ. බලන්න කොච්චර පැහැදිලිද කියලා මේ දහම. කිරි ගහෙන් කොස් ගහට යනවා වගේ. එහෙම යන්නේ නැද්ද? කිරි ගහට යනවා වගේ නේද? කිරි ගහට යනවා වගේ. හරිම පැහැදිලි පිළිගන්න. මේක අමුණගෙන පටලගෙන නාගන්න එපා ඉතින්. මන් දන්නේ නැහැ ඉතින් නාගත්තොත්. අපි නම් බොහොම සරලයි, බොහොම සිම්පල්. බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. කරන එක දීර්ඝව කරන්න ඕනේ. එතරම් අපිට තියෙන චැලෙන්ජ් එක. මේක අමුතුවෙන් හැමදාම තේරුම් ගන්න එහෙම කරන්න මට තේරෙන්නේ නැහැ. තේරුම් ගත්ත දෙයක් තියෙනවා පිඟුතුනේ. ඒකට දෙගින් දෙකටම හිතන්න ඕනේ වනම් සෑහෙන්න තියෙනවා. මේක අමුණලා පටල ගන්න එපා. ඊට පස්සේ අර පඹගාලක පැටලුණා වගේ වෙනවා ඉතින්. ඒක කරන් දෙන්නේ නැහැ ඉතින්. ඔබ තමයි නාගන්නේ. ඒක පාත් එක ගහන්න ලේසි. වෙන් කරගත් වෙන් වෙච්ච හැංගීමට තණ්හයි. වෙන් වෙච්ච හැංගීමට තණ්හයි. අවිද්‍යාව නිසා. විද්‍යාව පහළනොත් තණ්හාව නැති වෙනවා. මොකටද? වෙන් වෙච්ච හැංගීමට. ඒ කියන්නේ ඔය ඔබ මූලික හැංගීමට. ඔබගේ පැවැත්ම ඔය තියෙන්නේ. ඔය තමයි වෙන් වෙච්ච හැඟීම. නැත්තම් ජීවිතේ. ජීවිතේ තේරුම් ගන්නවා කියලා කියන්නේ මොකද්ද ඇත්තටම එතකොට? මොකද්ද මේක උදේ ජීවිතේ තේරුම් ගන්නවා කියන්නේ? ජීවිතේ තේරුම් ගන්න පුළුවන් මොකෙන් විතරද අන්තිමට? ජීවිතේ හරියටම තේරුම් ගන්න පුළුවන් මොකෙන්ද? මොන බණෙන්ද? විද්‍යාවෙන් නැත්තම් බුදු බණෙන්. බුදු බණෙන් විතරයි මේක උදේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මිනිස්සු ජීවිතේ තේරුම් ගන්න එක නෙමෙයි ඔය කරන්නේ. ජීවිතේ කියන එක එක්තරා විදියකට තියාගන්න තේරුම් ගන්න එකක් ඔය කරන්නේ. ජීවිතේ තේරුම් ගන්න බෑ. වෙන් වෙච්ච හැඟීම කියන එක තේරුම් ගන්න බෑ කාටවත්. ජීවිතේ තේරුම් ගන්න පුළුවන් බුදුබණෙම විතරයි. ජීවිතේ කලකිරෙන්නේ නේන. ජීවිතේ කලකිරෙන්නේ මොකෙන්ද? බුදුබණෙන් විතරමයි පිඟතුනේ. දැන් බලන්න ඒකයි කියන්නේ. ජීවිතේ ගැන කලකිරෙන්න නම් ජීවිතේ කියලා කියන්නේ මොකද්ද කියලා හොඳ අවබෝධයට යන්න ඕනේ. මේ වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ මොකද්ද කියලා හොඳ අවබෝධයට යන්න ඔබට හැමතිස්සෙම ඔබ ක්ලික් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් වෙන් වෙච්ච හැඟීම උදාහරණයකට ගන්න නම් ඔබ කොහෙද යන්න ඕනේ? ওই වෙන් වෙච්ච හැඟීම උදාහරණයකට ගන්නද? ඉගෙන ගන්න එපා. වෙන් වෙච්ච හැඟීම මොන වගේ එකද? කොහෙ යන්න ඕනද? නෑ. හැම තිස්සෙම උදාහරණ ඔතන තියෙනවා. ඒක ඇකි බනහනකොට ආස්වාදයේ ફોකස් කරනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම. මොකද්ද? බනහන්නේ ඔබ නම් තණ්හ වෙලා දින මොකටද? ওই ජීවිතය කියන හැඟීමට. ඒ තණ්හාව නිසා දැන් ජීවිතය කියන හැඟීම හැදෙනවා. හැදෙන නිසා තමයි ඔබ බනහනවා කියලා ඔය හැඟෙන්නේ. එන යම් දවසක ඔබ බණ අහනවා කියන හැඟීම හැඟෙන්නේ නැතුව යන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දේ පැහැදිලිව කියන්නකෝ. තණ්හාවෙන් වෙන්න ඕනේ. මොහොකට තියෙනද? ඔන්න ඔය හැඟීමට තියෙන තණ්හාව. ඒක අයින් වුණා නම් එදාට පින්තුණි ඔය හැඟීම හැදෙන්නේ නැහැ. ඔය හැඟෙන හැඟීමටම තමයි තණ්හාවේ තියෙන්නේ. වෙලා තියෙන්නේ මේකයි. ඒකට තණ්හා වුණාට පස්සේ පින්තුණි ඊට පස්සේ තව තව දේවල් වලට තණ්හා වෙනවා. ඒක වෙනම කතාවක්. ඔය හැංගීමට තණ්හා වුණාට පස්සේ වෙන වෙන දේවල් වලට තණ්හා වෙනවා. ඒ මොනවද? ඒ කියන්නේ ඔය කියන හැංගීම තියෙන ශරීර කූඩුව අස්සේ නම් දැන් මොකද වෙන්නේ? ඒකට ආයි තණ්හා වෙනවා. ඔය කියන හැංගීමේ සතුට කියන කැලිටි ටික ફોකස් වෙලා ඉන්නේ වෙන වෙන පුද්ගලයෝ නිසා නම් ඒකට ආයි තණ්හා වෙනවා. ඒක ඇහිල්ල වෙනම කාරණාවක්. දැන් අපි කෙලින්ම මේ පහර ගහන්නේ කොහෙටද? කෙලින්ම තණ්හාවේ මූලං කනත. මේ මුලට වැඳලා තියෙන තණ්හාව තමයි මේ බින්දින්න යන්නේ. ඕන් ඔය තණ්හාව බින්දක මම පිඟුදුර එතනින් එහාට කොහොම බින්දනවා? ඔන්න ඕක තමයි ඔය ඔන්න ඔය කියන නිර්වාණය නැමති නිදහස හොඳට තේරුම් ගන්න. ඔය කිසිම තේරුමක් නැති එකට තියෙන තණ්හාව අයින් කළා දාන්න. ඕක අයින් කළා දාන්න නම් ඕක ගැන පිඟුදුර ඔබට හිතන්නම වෙනවා. හිතන්නේ නැතුව ඕක අයින් කරන්න බෑ. මොකක් ගැන හිතන්න වෙන්නේ? ඔය තණ්හාව වෙන දේ ගැන හිතන්න. තණ්හාවෙන් දෙයක් ගැන හිතනවා කිව්වේ. ඔය තණ්හාවෙන් හැඟීමක් තියෙන්නේ. ඒක ගැන හොඳට හිතන්න. හිතනවා කිව්වේ. ඒක හොඳයි කියලාද? නෑ. පළමු කොටම හිතන්න ඕනේ ඒක බොරුවක් කියලා. ඕක තමයි ප්‍රබලම පහර ගන්න දෙන. ප්‍රබලම පහර. ඕක රිදෙනවා කියලා තෝව නෙමෙයි. ඕක බොරුවක් කියලා. මොකද්ද බොරුවක් කිව්වේ? ඒක මේ යථාර්ථවත් ලෝකෙට අදාළ එකක් නෙමෙයි කියන එක. බොරුවක් කියන එක. මොකද බුදුහාමුදුරුව අනිච්ච තුලින් ඔප්පු කරේ මොකද්ද? ඔහොම එකක් ලෝකේ නෑ බුලව්. ඕක බොරුවක් ඔය. ඕක තමයි අනිච්ච වලින් ඔප්පු වෙන්නේ. ඇහැ රූපේ කියලා හිතක් හැදෙන එක වැය වෙනවා. ඒක තමයි වෙන්නේ. හැංගෙනවා, පේන බව හැංගෙනවා. එච්චරයි වෙන්නේ. ඒක නිසා තමයි ආරම්මණම් විජානල ලක්කණම් චිත්තං කියලා කියන්නේ. අරමුණක් විජානනය කර ගැනීමේ වැඩපිළිවෙලක් උදා වෙලා වැය වෙනවා. එච්චරයි. වෙන මුකුත් වෙන්නේ නෑ. ඒ කියන්නේ මේක දැක්කට පස්සේ මේක මල්වාසයක් කියලා හඳුන ගන්නවා. එච්චරයි. මේක දැක්කට පස්සේ මේක පීරිසියක් කියලා හඳුන ගන්නවා. එච්චරයි. වෙන මුකුත් වෙන්නේ නැහැ. ওই ටික විතරමයි වෙන්නේ. ඔන්න ඇත්ත කියනකොට තමයි පිඟුතුනේ මේක බොරුවක් කියන එක ඔප්පු වෙන්නේ. මොකද ඔබට ඔය කියන වෙන් වෙච්ච හැඟීමර තියෙන තණ්හා අයින් කරන්න නම් දෛනිකව හැම වෙලාවෙම ඔප්පු කර කර පෙන්වන්න ඕනේ. ඕක බොරුවක් කියලා. ඔය බලාපොරොත්තු වෙන එක බොරුවක් පස්සේ ඔය යන්නේ. ඔහොම එකක් අදාළ නැහැ මේ ලෝකෙට. දැන් මේක මම මේ කියනේවා. ඉතින් ඔබ කොහොම මේක ගැන හිතන්න ඕනේ විදිය තව ගැඹුරට කතා කරන්න අමාරුයි. මොකද එතනින් එහාට ඔබට තියෙන මේ සූත්‍රය ඇප්ලයි කරන්න ඔබ ගාවට. ඔය ජීවිතය කියන හැඟීම බොරුවක් කියලාම තේප්පු කරන්න හැමතිස්සෙම වින්දුතුනි. එතකොට කලකිරෙනවා. කලකිරෙනවා කියලා කියන්නේ ඕකට තියෙන තණ්හාව ටික ටික මොකද වෙන්නේ? තණ්හාව ටික ටික අඩු වෙනවා. පොඩ්ඩක් තණ්හා තිබ්බොත් හැදෙන්නේ නැද්ද? හැදෙනවා හැදෙනවා. සියුම්ම හරි තණ්හාව තිබ්බොත් හැදෙන එකයි බුදුවැණන් දේශනාගේ තණ්හාවේ මූලයේම බිඳලා දාන්න කියලා. කැණි මඩල බිඳින්න කියනවා කෙලින්ම. ඒ කියන්නේ බින්දු මාත්‍රයක්වත් ඕකට තියෙන බලාපොරොත්තු තියාගන්න එපා. තිබ්බොත් හැදෙනවා. මොකද තිබ්බ ගමන් මේකෙදි අර හිත ඒක ફોકસ කරන ફોકસ වෙච්ච ගමන් අபிසංකාර වෙනවා. දැන් ඔබ අහලා තියෙනව නේද ඒ කොටස? අபிසංකාර කියලා අහලා තියෙනව නේද? දැන් ඒවා පිටුදේ වචන පද විතරක් තියාගන්න එපා. ඔබගෙන් කවුරු ඇහුවත් එහෙම අபிසංකාර වෙනවද කියලා. ඔව්. කොහොමද කියන්නේ? මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා කියලා දෙන්න ඕනේ. නැත්තම් ඔබ එහෙම කියන්න එපා. ගුරුහාමුදුරුවෝ දේශනාවේ කිව්වා ඒ නිසා අபிසංකාර වෙනවා. ඒක තියරි පැත්ත ප්‍රැක්ටිකල් නම් ඕක නෙමෙයි වගේ ඒ වගේ මෝඩ කතා කියන්න එපා. එහෙම එකක් නැහැනේ වෙනතනේ. දැන් බුදුබණවද කියන නිසාද ඔබ කියන්නේ අபிසංකාර වෙනවා කියලා? නෑ නෑ එහෙම වෙනවා. දැන් මේ හාමුදුරුවෝ කියන නිසා දෙපාර වෙනවා කියන්නේ. එහෙම වෙන්න බෑ ඔබ කවුරුවක්. මොකද එහෙම නම් නිවන් දකින්න වෙන්නේ නැහැ. ඔබටම තේරෙන්න ඕනි එහෙම වෙනවා කියලා. මොකද මේ හිතට අදාළ නැති එකක්, මේ ලෝකේ නැති එකක් ජීවිතය කියලා කියන්නේ. මේ වෙන් වෙච්ච හැඟීම කියලා කියන්නේ එහෙම එකක් මේ හිතෙන් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙච්ච ගම ඒක මහා මල කරදරයක් හිතට. ඒ නිසා මොකද කරන්නේ? නැති දේ මවල දෙනවා. ඕක පිටුදි කියන නිසා පිළිගන්න එපා. ඔබ අවබෝධයෙන් තේරුම් ගන්න. ඒකට තමයි ගුරු ස්වාමීන් වහන්සේ ඔබට නිතර පෙන්වලා දීලා තියෙන්නේ. සත්වයක් නැති බව උන්වහන්සේ එක එක විදිහට ඔබට ඔප්පු කරලා පෙන්වනවා නේද? කය කයක් අරගෙන ඔප්පු කරලා පෙන්වනවා. ඔය රූපෙම අරගෙන ඔප්පු කරලා පෙන්වනවා. වෙනත් රූපයක් අරගෙන ඔප්පු කරලා පෙන්වනවා. දැන් මේ මල් වාස්සෙක අරගෙන උන්වහන්සේ ඔප්පු කරලා පෙන්වනවා. මෙතන මල් වාස්සෙකක් කියලා එකක් නැහැ කියලා. ඒ කියන්නේ මෙතන මල් වාස්සෙකක් කියලා එහෙම වෙනමම එකක් ගන්න නැහැනේ මේකෙන්. මෙතන මල් ටික මෙතන තියලා වාස්සෙකත් මෙතන තියලා මල් වාස්සෙක එළියට ගන්න බෑනේ එතකොට. පුළුවන් කවුරු හරි ඉන්නවද? එහෙම බෑනේ. මෙතන මල් වාස්සෙක ගිනි තියන්න පුළුවන්ද මේ මල් වලට හානියක් නොවි? පුළුවන්ද? එහෙම බෑ. කවුරු හරි කෙනෙක් මල් වාස්සෙක පොලේ ගහන්නගෙන අපි මල් පොලේ ගහන්න එපා කියනවා. ඈ? එහෙම කොහොමද කරන්නේ? එහෙම කරන්න බෑනේ. කාට හරි කිව්වොත් එහෙම මේ තියෙන පෝච්චියට හානියක් නොකර මල් වලටත් හානියක් නොකර මේ මල් වාසයේ ගිනි තියන්න කියලා කිව්වොත් එයා මුලින්ම අහනවා. ඒ කොහොමද එහෙම කරන්නේ? නේ ඒකේ මොකද්ද ඒ ගම්ම වෙන්නේ? මෙතන මේ තියෙන හේතු කන්දරාවෙන් මල් වාසයක කියලා එකක් වෙන් කරලා ගන්න බෑ. එහෙම එකක් වෙන් කරලා ගන්න බෑ එළියට ඇදලා. මොකක් හරි අමුතු එහෙම නිකන් අමුතු එකක් එහෙම ගන්න බෑනේ. මේ ටික තමයි ඒක. මල් වාසය කියන්නේ ඒකම තමයි. ඒකයි ඒ කියන්නේ. දැන් ඔන්න ඔය උදාහරණ දැන් මම මේ අර අහන්න ඉන්න ප්‍රශ්න වලට මේ උත්තර දෙන්නේ ඈ. එහෙනම් උත්තරේ විතර දැනගෙන ඉන්න එතකොට හරි නිවන් දකි. හරිනේ? දැන් මෙතන මල් වාසය කියලා එහෙම එකක් මෙතන එහෙම වෙන් කරලා ගන්න බෑ. ඒ නිසා තමයි ඔබට කියන්නේ මෙතන එකක් නෙමෙයි මෙතන කයක් තියෙන්නේ කියලා. නිකන් කියනවා නෙමෙයි ඒක දැනගන්න. මෙතන එහෙම එකක් ගන්න නැහැ. මෙතන මේ තියෙන ගොඩවල් ටික තමයි මේ විද්‍යමාන වෙන්නේ. මිසක් මෙතන එකක් එහෙම වෙන් කරන්න බෑ. ඒතොර ඇයි ඒක හිතන්නේ? දැන් මේ ඔය එක සමූහයක් ගන්න උදාහරණයට. අරගෙන ඉවරලා එතනින් තේරුම් ගන්න එහෙම වෙන් කරන්න එකක් මෙතන නැහැ මල් වාස්සික කියලා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ උදාහරණය හැමතැනම ඇප්ලයි කරගන්න ටක් ගාලා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ මෙතනටත් දැම්මට පස්සේ මෙතන හාමුදුරුවෝ කියලා එකක් වෙන් කරලා ගන්න බෑ ඔබට එළියට. උන්නාසරත් බෑ. දැන් මෙතන මේ අහවල් හාමුදුරුවෝ කියලා දැන් කිව්වොත් අස්සනක් ගහනවනේ. ඔබ වහන්සේක අස්සන ගහලා දෙන්න කිව්වොත් ඔබ හා මගේ අස්සන එතන ගහනවා. හරි. දැන් ඒ අස්සන ගහනකොට එතන ඉන්න මහත්තයා කියන හාමුදුරුවනේ. දැන් ඔබ වහන්සේ අස්සන ගැහුවානේ. ඔය ඔබ වහන්සේ පොඩ්ඩක් ඔතනින් මට වෙන් කරලා පෙන්නන්න ඔය හරියට කූඩු අස්සේ. කොහොමද ඒක කරන්නේ? දැන් ඔබට කිව්වොත් එහෙම ඔගේ ෆොටෝ එකක් අරගෙන ඉන්න කියලා. දැන් ඔය අර වැඩසටහන වලට ෆොටෝ ගහලා මේ වනෝ ගේනව නේද? දැන් ඔබට කිව්වම කාගේ ෆොටෝ එකක් ගහලා ගේන්න කියලාද? ඈ? ඔබගේ ෆොටෝ එකක් ගහලා ගේන්න කිව්වේ. නමුත් ඇත්තටම ගහලා ගෙනයි මොකේ ෆොටෝ එකක්? ඔය වදිනේක ෆොටෝ එකක් තමයි ගෙනාවේ.
ඒකේ ආත්මාව වැඩිලා නැහනේ. නේද? ඒකේ කෝ හදවත වැඩිලා නැහනේ. බොකු බඩවල වැඩිලා නැහැ. එකක්ව වැඩිලා නැහැ. මොනවද වැඩිලා තියෙන්නේ? මේ උඩින් දින ටිකක් තමයි වැඩිලා තියෙන. ඔබ ෆොටෝ එකට හැබැයි ගහලා නැහැ ඔබ. එහෙනම් ගෙනල් තියෙන වැරදි ෆොටෝ එකනේ. එහෙමදී ගන්න බෑ වැඩසටහන. මොකද අපි ගේන්න කිව්වේ ඔබගේ ඡායාරූපයක් අලවන්න කියලායි ගහලා තිබුණේ. මොකේ ඡායාරූපේ දරවල තියෙන්නේ? මේ රූපේක ඡායාරූපයක් අලවලා තියෙන්නේ. දැන් ඔබට කිව්වොත් මේකේ ඡායාරූපයක් ගන්න කියලා මොකද ගන්න? අපි කියන මල්වාසික ඡායාරූපයක් ගන්න කියලා මොකද ගන්න? කොයි ඡායාරූපද හරි මේ පැත්තෙන් ගත්තොත් ඒකද හරි ඉස්සරහෙන් ගත්තොත්ද හරි යටින් ගත්තොත්ද හරි මල් ටික බිඳලා ඇතුලේ පෝට්ටුව ගත්තොත්ද හරි කොයික ගත්තොත් මල්වාසික ෆොටෝ එකද? 3D ෆොටෝ එකක් ගත්තොත් ඉතින් ඇතුලේ කැල නැහනේ. කොයි ෆොටෝ එකක් ගත්තොත් මල්වාසික ෆොටෝ එකද දෙන්නේ? නා කියන්න බා. මල්වාසික ෆොටෝ එකද දෙන්නේ මොකේ ෆොටෝ එකක් ගත්තොත්? කොයි අතර ගත්තොත්ද? මල් ටික හලලා ගත්තොත්ද? නෑ. මල්වාසික ෆොටෝ එකක් ගහන්න බෑ. ඇයි? ඉතින් මල්වාසික නෑනේ ගහන්න ෆොටෝ එක. මල්වාසය කියලා එකක් වෙන් කරලා එළියට ගත්තොත් නම් ෆොටෝ එකක් ගහත හැකි. නමුත් වෙන් කරලා ගන්න බෑ. ඒකයි කිව්වේ. මෙතන ෆොටෝ එකක් ගහත හැකි. මේ හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් ගහන්න බෑ. මොකද මේ හාමුදුරුවෝ කියලා කියන්නේ මොකද්ද එතකොට? දැන් කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. මොකද්ද මේ හාමුදුරුවෝ කියලා කියන්නේ එතකොට? හාමුදුරුවෝ කියලා එකක් මෙතනින් වෙන් කරලා ගන්න බෑ පින්තුනේ. මෙහෙම කරලා වෙන් කරලා ගන්න බෑ. මෙතන තියෙන ගතයි, මෙතන තියෙන හිතයි, මෙතෙන්ට සම්බන්ධ වෙන මතකයි, මෙතෙන්ට සම්බන්ධ වෙන කර්ම ශක්තියයි ඔය ඔක්කොම ඔහොමම තියලා හාමුදුරුවන් එළියට ගන්න බෑ මේකෙන්. හාමුදුරුවෝ කියලා කියන්නේ ඔය ඔක්කොටම කියන නමක්. මිසක් හාමුදුරුවෝ කියලා එකක් ඔතන වෙන් කරන්න බෑ. මල්ටිකයි කොලටිකයි මේ කෑල්ලයි මොකද මන්ද මේ කෑල්ලක් ගහලා ඒකයි මේ පෝච්චියයි කියලා කියන ඔක්කොටම තමයි කියන්නේ මොකක් කියලාද? මල් පෝච්චිය කියලා මිසක් මල් පෝච්චිය කියලා එකක් ඔතන නෑ වෙනම ගන්න. මෙතන මේ තියෙන ඔක්කොටම කියන්නේ මෙතන මතකයක් තියෙන ඒකටත් මෙතන විශ්ලේෂණ හැකියාවක් තියෙනවනේ. ඒ ඔක්කොටම තමයි කියන්නේ මොකක්ද? උන්වහන්සේ කියලා. මල් පෝච්චිය නෙමෙයි. උන්වහන්සේ කියලා. මෙතන උන්වහන්සේ කියලා එකක් මෙතනින් ගන්න බෑ. හරිද? නමුත් ඔය හිත බලාපොරොත්තු වෙන්නේ මොන වගේ හැඟීමක්ද? මේ මෙතනින් වෙන් කරලා ගන්න බැරි જાතියේ එකක් සම්බන්ධ හැඟීමක් නේද ඔය බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔබගෙන් ඔතනින් වෙන් කරලා ගන්න බැරි කෙනා කවුද? ඔබ. දැන් ඔය හිත ආදරේ මොකටද? ඔබගේ මොහකටද? නෑ නෑ. දැන් ඔතනින් ඔබව වෙන් කරලා ගන්න බෑනේ. දැන් ඔබ ඕක තේරුම් ගත්තාට පස්සේ එකක් ඔබගේ ඔළුවට යනවා. එහෙනම් ඔබ කියන්නේ මොකද්ද කියලා. ඔන්නෝ ප්‍රශ්නයක් එනවා නේද? දැන් ඔන්න ඕක ඔහේ ප්‍රශ්නේ උඹ පැත්තක තියාගන්නකෝ. ඔය හිත වැඩිපුරම තණ්හා වෙලා තියෙන්නේ මොකටද කියන්නකෝ. ඔබගේ සතුටට නේද? නේද? ඔබගේ සතුටනේ තණ්හාවලා තියෙන්නේ. ඒක නේද කියන්නේ වෙන් වෙච්ච හැඟීමට කියලා. ඒ කියන්නේ මෙතනින් වෙන් කරන්න බෑනේ ඔබව. නමුත් තණ්හයි නේද ඒ බැරි වුණාට ඒ හැඟීමට. එහෙම කෙනෙක් නැහැ. නමුත් ඒකට තණ්හයිනේ. ඒ කියන්නේ අර වෙන් කරගන්න බැරි වෙච්ච જાතියේ හැඟීමට තණ්හයි. ඒ නිසයි කියන්නේ වෙන් වෙච්ච හැඟීමට තණ්හයි කියලා. ඒ නිසයි කියන්නේ හැමතිස්සෙම වෙන් කරගන්න උත්සාහ කරනවා කියලා. ඒ කියන්නේ මෙතන නැති જાතියේ එක තමයි ඔබ. ආන්න ඒ හැඟීමට අදාළ ලෝකය ළඟා කරගන්න තණ්හයි. පැහැදිලිද? දැන් මෙතන මල්වාසයක් වෙන් කරන්න බෑනේ. නමුත් මල්වාසයකට තණ්හයි නං. දැන් ඔය තණ්හ වෙලා තින්නේ මොන එකකටද? වෙන් කරන්න බැරි එකකටද? පුළුවන් එකකටද? අන්න හරි. ඔය තින්නේ. ඒක කියන්නේ වෙන් කරන්න බැරි දෙයකට වෙන් කරන්න පුළුවන් කියලා තණ්හා වෙලා තිනෝ කියලා. මල් පෝච්චිය කියන එක වෙන් කරලා ගන්න බෑ. නමුත් තණ්හා වෙලා තින්නේ මොකටද? වෙන් කරලා ගන්න බැරි මල් පෝච්චියට. ඒකයි කියන්නේ වෙන් කරන්න බැරි වුණාට වෙන් කරන්න පුළුවන් කියලා අවිද්‍යාවක් තියෙනවා කියලා. මේක දේශනාවල කියන නේද ගුරුතුමෝ? වෙන් කරන්න බැරි දෙයක් වෙන් කරන්න පුළුවන් කියලා අවිද්‍යාවක් තියෙනවා කියලා. ඔව්. වෙන් කරන්න බැරි දෙයක් වෙන් කරන්න පුළුවන් කියන අවිද්‍යාව නිසා මේ වෙන් වෙලා වෙන් වුණා කියන දෙයට තණ්හයි. අවිද්‍යාව පත්‍ය තණ්හා. එහෙනම් දැන් මෙතන වෙන් කරන්න බැරි එක මොකද්ද? මම. ඔබට පුළුවන් ද ඔබ එළියට ගන්න පොඩි වෙලාවකට? එහෙනම් ඉතින් අර ඔපරේෂන් එකක් කරා එහෙම කරන්න ගිය වෙලාවට මොකද කරන් තියෙන්නේ? ඔබ ටක් ගාලා වෙන් කරගත්ත කෝප් එකට දැම්ම. දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. ඔව් කපල කොල දාන්න ඔක්කොම ටික. ඊට පස්සේ දොස්තර මහත්තයා කියන දේ මොකක්ද? ඔන්නේ කෝපින් මාවකට දාන්නයි. දැම්මා. ආ මං ආ ඉන්න. එහෙම පුළුවන් නම් කොච්චර හොඳද? ඔය එහෙම බැරි වෙච්ච එක හොඳ වෙලාවට ලෝකේ අනිච්ච උනේ. මිච්චුනා නංග හොඳ වැඩ කරන්නේ. එහෙනම් මේ එතනින් වෙන් කරලා අරගෙන වෙන දැනකට දා ගන්න. එහෙනම් කවුරු මේක හරි විනාශයක් වෙනවා. එහෙම කවුරුත් නැහැ වෙන්තුනි වෙන් කරන්න පුළුවන්. එහෙනම් දැන් මේ මෙතනිනුත් වෙන් කරලා ගන්න පුළුවන් එක මොකද්ද? මෙතනින් මොකද්ද වෙන් කරලා ගන්න පුළුවන් එක? මම නේද? මෙතනින් වෙන් කරලා ගන්න පුළුවන් එක මොකද්ද? මම නේද? ඔව් මන්ද. මෙතනින් එහෙම වෙන් කරලා ගන්න පුළුවන් එක නැහැ. මේ පුළුවන් නම් ගන්නකෝ. දැන් ඔන්න ඕවා තමයි පින්වතුනි ඔබට මේ මම දන්නේ මට තේරෙන්නේ මම මේ කියන්නේ. ඕවා තමයි ඇඟට වදින්නේ. ඇඟට වදින්නේ කියලා කියන්නේ මේ එහෙම එකක් නැහැ කියලා තේරෙන්නේ. දැන් ඔබ ඔය ඉන්න ගමන් මේ මොකද මං කියන්නේ? දැන් කල්පනා කරන්න. දැන් එහෙනම් මේ මෙතනින් මෙහෙ ඔබව වෙන් කරලා ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ මොකක් හරි දෙයක් දැක්කට පස්සේ ඒක දිහා බලාගෙන හිතන්න. දැන් මේ මෙතනින් මේ කෝපේ වෙන් කරන්න බෑනේ. කෝපේ ඔහොම මේ කැලිටි කොහොම තියලා කෝපේ කිතර වෙන් කරන්න බෑ. ෆොටෝ එකක් ගහන්නත් බෑ. අන්න ඒ වෙන් ඔබ තේරුම් ගන්න. මේ ලෝකේ කිසිම තැනක එහෙම වෙන් කරන්න පුළුවන් ඒවා නෑ කියලා. අන්න එතකොට තමයි පින්වතුනි ඔය වෙන් වෙච්ච හැඟීම ගැන මොනව වෙන්න ගන්නද? කලකිරෙන්න ගන්න. ඔය පස්සෙන් හඹාගෙන යන එක එපා වෙන්න ගන්නවා එතකොට. මොකද පස්සෙන් හඹාගෙන යන්නේ මේක ASCII සත්‍යයක් ඉන්නවා. ඒ තමයි මං. ඒ මගේ අන්නේ ඒ මම තමයි ජීවිතේ. ඒක දිනු කරන්න ඕනේ. ඒකට කසාදයක් කරව ගන්න ඕනේ. ඒක සතුටින් තියන්න ඕනේ. ඒක දුකෙන් නිදහස් කරව ගන්න ඕනේ. ඒක පීඩාවෙන් අයින් කරව ගන්න ඕනේ. ඒක පොඩි තැනකට ඒක අරන් ඉන්න ඕනේ කොහොම හරි කියලා. මේ සමාජය යම් තැනකට ඒ ජීවිතය අරන් ඉන්න ඕනේ. මාව අරන් ඉන්න එපා දෙන්න. මේ සමාජයේ අනිත් අය ඉස්සරහා මේක පොඩ්ඩක් ලොකු තැනකට ගේන්න ඕනේ. ඔන්න ඔහොම ප්‍රශ්න එනවා ඔබට. ඒ එනකොට කල්පනා කරලා බලන්න සමාජය තැනකට අරන් ඉන්නේ මොකද්ද කියලා. දැන් මේ තරුණ ළමයි මෙතන වනාහගෙන ඉන්නවා. මේ ටික අහලා කොහොමද ඉන්නේ පුටුවල වාඩි වෙලා? මොනවා කරන්නද ඔය පුටු ඉන්නේ කියන්නක මට. මොකක් උදෙසාද ඉන්නේ ඔය දැන්? තෘප්තිමත් කරන්න. මොක අතෘප්තිමත් කරන්නද? එහෙම එකක් නැහැනේ ඔතන තෘප්තිමත් කරන්න. එහෙම එකක් තියනවා කියලා හැඟිලා ඒකට තණ්හා නිසා දැන් ඕක හැදෙනවා ඔතන තියනවා කියලා හැඟීමක් හැදි තියෙනවා. ඒක හැදෙන්නේත් ඒකට තණ්හා නිසා. ඒක කියන්නේ මේක අර මේ බිඳින්න බැරි වෙන්න ගැටේ ගහිලා තියෙන්නේ. එනේ ඒකට කැමති නිසා හැදෙනවා, හැදෙන නිසා කැමති වෙනවා, කැමති නිසා හැදෙනවා, හැදෙන නිසා කැමති වෙනවා, කැමති නිසා හැදෙනවා, හැදෙන නිසා කැමති වෙනවා. මේක හොයන්න බෑ කෙලවරක් කවදාකවත්. කාටවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ওই සත්වයේ කියලා හැංගෙන්නේ දැන් සත්වයට තණ්හා නිසා. මිසක් ඊයේ සත්වයට තණ්හා නිසා නෙමෙයි. ඔය දැන් හැදෙන හිත දැන් කැමති සත්වයට. ඒ නිසා මේ දැන් හැදෙන සත්ව කියලා හැගීම. මිසක් කලින් හිතවත් නෙමෙයි. කලින් හිතේ සම්බන්ධිකුත් නැහැ පිඟුතුනි. මේකෙන් දැන් අවිද්‍යාව නිසා, දැන් තෘෂ්ණා නිසා දැන් ජාතිය හැදෙනවා. ඒක කියන්නේ ඔය පත්තින් පච්චුප්පන්න කියන එක හොඳට තේරුම් ගන්න කියලා. මොහොත නෙමෙයි. පත්තෙන් උපදින බව තේරුම් ගන්න ඕනේ. මේ දැන් උපදින්නේ පිඟුතුනි. ඔය ඔබ කියන්නේ ඔය දැන් උපදින්නේ. කලින් ඉපදුනාද? නැහැ. ඊ අවිද්‍යාව නිසා දැන් ඉපදුනද? නෑ. හැබැයි ඊ අවිද්‍යාව බලපෑමක් නැද්ද? බලපෑමක් තියෙනවා. ඊයේ දවස පුරාම පිඟුතුනේ ඔය අදහස හිටියානම් අද දවසේ නිකම් යන එක බොහොම සරලයි. අර කන්දකින් පල්ලෙහාට රෝදයක් කැරි කැරි ගෙන වගේ පිඟුතුනේ. එක වටයක් රෝදේ කැරකිච්ච නිසා එන බලයක් තියෙනවනේ. ඒ බලය උදව් කරන මොකටද? ඊළඟ වටේ කරකවන්න. ඒ වටේ කරකෙච්ච නිසා ඒක හේතුවෙන් ඊළඟ වටේ කරගෙන ඔය හේතු ප්‍රත්‍ය වේවි යනවා ඔය. අවිද්‍යාව නිසා තණ්හා වෙනවා, තණ්හා නිසා ජාති හැදෙනවා. ජාති හැදෙන නිසා අවිද්‍යාව පෝෂණය වෙනවා. පෝෂණය වෙන නිසා තණ්හා වෙනවා. තණ්හා නිසා ජාති හැදෙනවා. නේද? වෙන් වෙච්ච හැඟීමක් තියෙනවා කියලා ඒකට තණ්හා වෙනවා. තණ්හාව නිසා වෙන් වෙච්ච හැඟීමක් හැදෙනවා. හැදෙන නිසා අවිද්‍යාව පෝෂණය වෙනවා. එහෙම හැඟීමක් ඇත්තරම තියෙනවා කියලා. ඒ නිසා ආයි තණ්හාව වෙනවා. තණ්හාව නිසා ආයි හැදෙනවා. ඒ කියන්නේ ඇත්තනො ඒක කියන්නේ මේකට. කල්පනා කරලා බලන්න මොනතරම් පුදුම විකාරයක් මේ. ඔන්න ඔය විදිහට කල්පනා කරොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ ඕන් ඔය කියන වෙන් වෙච්ච හැඟීම ගැන කලකිරෙන්න. එතකොට තමයි පින්වතුනි ඕක පස්සේ යන එක නවත්තන්නේ. මොකද ඕක පස්සේ යන එක නවත්තන්නේ නැති තාක් කල් අපිට නිවන කියන එක නම් සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ. මොකද නිවන කියන්නේ ඒකට කෙලින්ම. අවිද්‍යා නිරෝධෝ, තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධෝ ජාති නිරෝධෝ. ජාති නිරෝධෝ දුක්ඛ නිරෝධෝ. ඔන්න ඔය කියන යාන්ත්‍රණය ඔය හිතෙන් අයින් කරන එක තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඕකට තමයි නිවන කියලා කියන්නේ. නිවනේ ශාන්තියත් ලෝකේ අසාරත්වය. දැන් නිවන කියන එක දැන් මෙහෙම කිව්වහම පිටින් ඔබට මේක ඉමජින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මොකද නිවන කියලා එකක් පෙන්වන්න බෑ. මොකද නිවන කියලා එකක් නෑ. නිවන කියලා එහෙම එකක් නෑ පිටින්. නිවන කියලා එහෙම නිවන කියලා එකක් පස්සේ යනවා කියලා එහෙම කරන්න බෑ. දුක ફોකස් කරලා දුක්ඛ නිරෝධය පස්සේ යනවා කියලා කරන්න පුළුවන්. නිවන කියන එකක් පස්සේ යන්න බෑ. ඔබ නිවන කියලා එකක් පස්සේ යනවා නම් ඔය යන්නේ නිවන පස්සේ නෙමෙයි පිංගුතුනි. ඔය යන්නේ ආසාදි පස්සේ. මොකද එහෙම පස්සෙන් යන නිවන කියලා ගන්න නැහැ. තියෙන දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් ඒ උදෙසා කරන වැඩපිළිවෙල. සා දුක දැක ගැනීමත්. ওই ටික තමයි තියෙන්නේ. ඒක මොකද්ද දුක කියලා කිව්වේ? ඔන් ඔය කියන වෙන් වෙච්ච ලෝකේ. ඔන්න ඔය කියන ජාතිය. නැත්තම් ඔය කියන ජීවිතේ. ඔය ජීවිතේ තමයි දුක කියන්නේ. මේ තව එක එක වචන වලින් මේ කියනවා. ඔන් ඔය ජීවිතේ තමයි බුදු පියාණන් වහන්සේ දුක කියලා පෙන්වන්නේ. ඔන් ඔය ජීවිතේ සමුදය වෙන විදිය තමයි කිව්වේ මොකද්ද? දුක්ඛ සමුදය කියලා. ඒ කියන්නේ ජීවිතේට තණ්හයි, ජීවිතය ගැන මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේට තණ්හයි, ඒ නිසා ජීවිතේ සමුදය වෙනවා. අවිද්‍යා තෘෂ්ණා නිසා තමයි සමුදය වෙන්නේ. අන්න ජීවිත සමුදය. ඒකට කියනවා දුක්ඛ සමුදය කියලා. දැන් දුක්ඛ නිරෝධය කියන්නේ ජීවිතය පිළිබඳ කලකිරීම තුළින් ජීවිතය ගැන තණ්හා නිරෝධ වෙනවා. තණ්හා නිරෝධ වෙන්නේ ජීවිතය ගැන අවිද්‍යාව නිරෝධ වුණොත්. එහෙනම් අවිද්‍යාව නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධෝ ජීවිත නිරෝධෝ. අන්න දුක්ඛ නිරෝධය. ඒ උදෙසා මොකද කරන්න තියෙන්නේ? ජීවිතය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ යථාභූතෝ දකින්න. යථාභූතක් ඥාන දර්ශන සුවිසුද්ධං අහෝසි. මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා නිතර නිතර මොනව කරන්නද කියන්නේ? නිතර නිතර සිහි කරන්න මොකද්ද ජීවිතය කියන්නේ කියලා. ඒක තමයි සම්මා සංකල්පනා කියලා කියන්නේ. සම්මා සතිය, සම්මා සමාධිය. ඔය තියෙන ආරස්සයන් මාර්ගයේ මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා නිතර කල්පනා කරන්න. මොකද්ද මේ මං කියලා වෙයි කියන්නේ? මොකද්ද මේ මගේ අනාගතය කියලා කියන්නේ? මොකද්ද මගේ අතීතය කියලා කියන්නේ? මොකද්ද මට දෙයක් ළඟා කරගන්නවා කියලා කියන්නේ? මොකද්ද ජීවිතේ ගොඩ දානවා කියලා කියන්නේ? මොකද්ද ජීවිතේ නන්නත්තර වෙලා කියලා කියන්නේ? මොකද්ද මට කවුරුත් නැහැ කියලා කියන්නේ? මොන පිස්සුවක්ද මේ මට කවුරුත් නැහැ කියලා කියන්නේ? මොකද්ද මේ මට ආදරය ඕන කියලා කියන්නේ? ඒ කියන්නේ මොකද්ද මට රැකවරණයක් ඕන කියලා කියන්නේ? මොකද්ද මට ආරක්ෂාවක් ඕන කියලා කියන්නේ? මොකද්ද මේ ජීවිතයේ අතීතේ අනාගතේ මොනවද මේ කියන්නේ? ඔන්න ඔහම යම් කෙනෙක් කල්පනා කර කර ඉන්නවා නම් අවබෝධය යුක්තව ඔන්න ඔකට කියනවා සම්මා සංකල්පනා කියලා. ඔන්න ඔය කියන සංකල්පනා ගැන තව කෙනෙකුට දේශනා කරනවා නම් ඒකට කියනවා සම්මා වාචා කියලා. ඒ උදෙසා මේ පැවැත්ම කෙරීගෙන යන එකට කියන සම්මා ආජීව කියලා. ඔය තියෙන ආරස්ඨයන්ගේ මාර්ගයේ දුක්ඛ කියන කොටස. ඔන්න ඔය විදිහට නිතර නිතර කල්පනා කරනවා නම් අපි කිදුරි කල්පනා කරන්න කරන්න ජීවිතය ගැන කලකිරෙන්න ගන්නවා. ඒක පල් බොරුවක් කියලා සිහිපත් වෙලා හිත නිදහස් වෙන්න ගන්නවා අපි කිදුරි. මාත්‍රයක් හරි ඔය කියන ජීවිතය අත්හැරුණා නම් අත්තරිච්ච තරමට හිතට නිදහසක් දෙන්නවා. අන්න ඒකට නිවන කියලා කියන නමක්. ඒක කියන්නේ දුක්ඛ නිරෝධය නිවන කියලා. අසංකත චෝ බික්කවේ දේසිස්සාමි අසංකත ගාමිංච මග්ගං තන්සුනාත කතමංච බික්කවේ අසංකතං යම් බික්කවේ රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති බික්කවේ අසංකතං ඔන්න නිවන ඔන්න ඔය කියන පිංගුතුනි අර දුක්ඛ අතහැරුණා නම් ඒකෙන් අර අවබෝධ කරගත්ත ජීවිතය කියන එක අතහැරුණා නම් අන්න රාගක්කේ වුණා මොකද රාග කරන්නේ හැමතිස්සෙම ජීවිතේට ජීවිතේ තමයි නලල තියාගෙන ඉන්නේ අග්‍ර කරන් ඉන්නේ ජීවිතේ වෙන් වෙච්ච එක තමයි අග්‍ර කරන් ඉන්නේ ආන් ඒක මාත්‍රයක් හරි බිමින් තිබ්බනම් අන්න පිංගුතුනි රාගයේ විරාග වෙන්න ගත්තා පැහැදිලිද අන්න ජීවිතේ යම් මාත්‍රයක් හරි අත්හැරනවා නම් ඔන්න ඔය කියන ජීවිතේ අන්න ඒකට කියනවා නිදහස කියලා. ඒකට තමයි නිවන් සුව කියලා කියන්නේ. ආන්ගේ ජීවිතය අත්හැරෙන්න ඕනි. මොන ජීවිතේද? ඔය පිස්සුවෙන් වගේ හඹාගෙන යන ජීවිතේ. නැති එකක් පස්සෝ යන්නේ. ආන්ගේ ජීවිතේ මාත්‍රයක් හරි අත්හැරුණා නම් ආන් ඒකට කියනවා නිවන කියලා. නිබ්බාණං පරමං සුඛං. දැන් මේකට මේක කරලා ඉවර කරන්න බැරි වැඩද? මම මේ කියන නිවන ඔබට කරන්න බැරි දෙයක්ද මේ කතා කරන්නේ අපි? ඇහැරිලා හිටියනම් තේරෙන්න ඕනේ ඉතින්. මේක කරන්න බැරි දෙයක්ද මේ පිංගුතුනි මේක කරන්න පුළුවන්. 100ට 100ක් කරන්න පුළුවන් දෙයක් ගැන මේ කතා කරන්නේ. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් මේ. ඒක කියන්නේ මේක ගැන පූර්ණ විශ්වාසයට එන්න කියලා. ඒක මේ ඔබට මේවා කියන්නේ නිවන දකින්න. නිවන දැක්කනම් ඔබ ටක් ගාලා වින්ගුතුනි ඡන්දය පිහිටනවායි. කිරි ගහට යනවා වගේ. කෙලිම ඡන්දය පිහිටනවා මේ කරන්න පුළුවන් දෙයක්නේ මේකනේ කරන්න දෙන්නේ. ඕක කරගෙන ගියානම් වින්ගුනි ආරෙස් ටයිම් ආරි පූර්ණ වෙනවා. පූර්ණා කියලා කියන්නේ අර මගපල පූර්ණ වෙරියත් උනා. ආයෙ හන්න දෙයක් නැහැ. බොහොම පැහැදිලි පාරක් තියෙන. හැබැයි කරන්න දෙයක් නැද්ද? කරන්න දෙයක් තියෙනවා වින්ගුතුනි. ඒක බැරෑරුම් කවතේ අපිට පෙන්වලා දුන්නේ. මේ බණහන වෙලාවෙත් මොකක් වෙනවද? මේ ජීවිතේ හැදෙනවා. ඒ කියන්නේ දැනුත් තණ්හයි ඔකට. පුදුම ආදරයක් තියෙන්නේ. ඔය ආදරය පිස්සුවක් කියලා තේරුම් ගන්න නම් ඔය තණ්හා වෙන දේ බොරුවක් කිය කිය ඔප්පු කරන්න හැමතිස්සෙම. බොරුවක් කියලාම ඔප්පු කරන්න. අනිච්ච කියලා කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන් තියෙන හොඳම ආයුධය. කෙලින්ම කපල දාන්නම ටග් ගාලා. ඒකට තමයි උදාහරණ අරන් දෙන්නේ ගුරු ස්වාමීන් වහන්සේ ඔබට නිතර පෙන්වන්නේ ඒකයි. වෙන් කරන්න බෑ කිය ඔබට උනත් කොච්චර කියනවද? සෑහෙන්න කියනව නේද? ෆික්ස් කතාව ගැන මට අහලා තියෙනවා පැය දෙකේ තුනේ එක දිගටම කියනවා ෆික්ස් ඔය ඒකයි කියන්නේ ඒක ලේසි නෑ ඔක ඔප්පු කරන්න හිතට ෆික්ස් දේවල් ලෝකේ නෑ කියලා يعني මේ ජීවිතය කියලා හැම එකක් ලෝකේ නෑ කියලා ඔය පෙන්වන්නේ يعني උන්වහන්සේ උදාහරණ තුනේ ඒක මේ පෙන්වන්නේ පෙන්වන්න කලකිරෙනවා කලකිරෙන තණ්හා නිරෝධ වෙනවා පිඟුතුනි ඒකයි තණ්හා නිරෝධ වුණා කියලා කියන්නේ ඕකයි හැදෙන්නේ නෑ මොකද ඔය හිතෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ඔය ජීවිතේ දැන් බලන්න පොඩ්ඩ ඕක එහෙම ගිය ගමන් පින්වතුනි ඕක මා වෙන වැත්තකන යන්නේ ජීවිතේට බලාපොරොත්තු නැහැ කියලා මිනිස්සු හිතන් ඉන්නේ වෙන එකක්. එහෙම එකක් ගැන නෙමෙයි තදායන්ව දේශනා කරන්නේ. මොකද ඕක කොහොම අයින් කරන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි මාත්‍රයක්. ඉතින් ওই විදිහට ඔබ කල්පනා කරලා බලන්න. එතකොට ඔබට පුළුවන් මේකෙන් ගොඩ යන්න. කලවම් කරගන්න නම් එපා ඔන්න කිව්වා. මේක පටලෝ ගන්න නම් එපා පටලෝ ගත්තොත් එහෙම ඔබ හිතන්න ඕනේව නෙමෙයි අන්තිමට හිතේ ඉන්නේ. අනික තමයි ඔබ හොඳට මතක තියාගන්න බිගුතුරි ඔබ නිවන් දකින්න මොන හරි දෙයක් හිතනවා නම් ඒ හිතන්නේ ඇයි කියලා පැහැදිලි නම් විතරක් හිතන්න නැත්නම් හිතන්න එපා නිකන් බොරුවට පිස්සුවක් නෙමෙයි කරන්නේ. දැන් මේ ඉන්න ගම මේක නෑ කියලා හිතේ තියෙන. මොකටද හිතන්නේ ඔය? ඒ හිතන එකෙන් කොහොමද නිවනට යන්නේ? ඒක තුළ නිවන දැකලාද ඔය යන්නේ? නැත්නම් ඕක හිතේ තියෙනවා අපරාධ කාලනාසිරට ඕනේ බඩිත් ගෙඩියක් ගන්න. බඩහරි පිබෙනවා. බඩහරි මේ බඩහරි පිරෙනවා. අපරාදේ නෑ කාලනාස් දෙනවනේ මේ වෙලාව කීර නවත්තන්ද? ආ සමයි දේශනා ඉවර කරන්න තියෙනවා බින්දුනි. ඉතින් ඔය විදිහේ නම් කරගෙන යන්න. රතු බෙහෙදි පටියක් පැලලගෙන සින්න කණ්ඩායම දාණයට දායකත්වය ලබා දෙන කණ්ඩායමේ නෑට අවස්ථාව දෙන්න. බුද්ධ පූජා සඳහා මුතුකුඩ ඇල්ලීමට අනුග්‍රහ කරන කණ්ඩායමේ පිරිස සූදානම් සිටින බැවින් කරුණාවෙන් ඒ පිරිස මුතුකුඩ අල්ලන්න ඉඩ දෙන්න. ඒව ගන්න යන්න එපා, කරදර කරන්න එපා. පෙරහැරේ මුතුකුඩ ඇල්ලීමට කැමති දායක පිරිස සිටිනම් දේශනා අවසානයේ වීමෙන් පසු පාක් එක අසල තාර පහරේ දකුණු පසින් පොණ්ඩ එක පැත්තට පෝලිමේ ඉන්න කරුණාවේ ධර්මතාල ඉදිරිපස් දොරටු ඉදිරිපිට නැදී නොසෙ සඳකට පානින් එහා පැත් ඉඳලා පෙරහැර නරඹන්න පිරිකර පූජාර සම්බන්ධයෙන් පිඟුතුන් කරුණාවේ ස්වාමින්වහන්සේලාගේ පාත්‍ර දෝණින් පසු ධර්මශාලා ඉදිරිපස් සිටින ස්ථානයේ පෝලිමක් හැදෙන්න මේ කියන වැහිනවා තේනවද? මේ මේකත් දේශනාය කොටසක් ඈ. යන්නත් ලෑස්තිලේ පොඩ්ඩ. එම පොළොමේ පිටිපස්ස සිසු පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන් එකතු වන්න. හරි. කරුණාවෙන් දේශනා අවසන් වීමට පසු තමන් වාඩි වී සිටින පුටුවත් රැගෙන ධර්මශාලාවෙන් ඉවතර යන්න. ඒක ඇත්ත පුටුව කොහොමද අතාරින්නේ නැහැ. ඒක අරගෙන යන්න. කොහොමද ඒ කැල්ල? හරි. අන්තිම කැල්ල දැන් හොඳම කැල්ල. හොඳයි පින්වතුනි එහෙනම් සියෝජනාම මෙතනින් අපි අනුශාසනා හමාර කරමු. එහෙනම් සිරුනා සීපත් කරගන්න උදෑසන පටන් මේ දක්වා කරගට දෙනා වූ මේ අනන්ත අප්‍රමාණ වන්නා වූ මහා පුණ්‍ය ගංගා කුසල ලංගාල මහා බල මහිමේ හේතු ආසනා කරගෙන සීල පුණ්‍ය ශක්ති ආශිර්වාද හේතු ආසනා කරගෙන අප සිද්දනන්ද ආර්ථ දාමයන් අනුශාසනා කරන්නා ගුරු හාමුදුරන් වහන්සේතුළු ආරාමයේ සියලුම භික්ෂුන් වහන්සේලා හැම සුළු දෙනා ලෝකේ කොහේ උතරක මග වඩන්නා භික්ෂු භික්ෂුණී පාසක පාසිකයන් සිවන පිරිසට අනගාරික අනගාරික අපින්වත් හැම කෙනාටත් පුණ්‍ය බාරේ කඩතුන සෑම සුළුන්න මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසන දේශන ශාවකයන් වහන්සේලා ආරක්ෂායි මිස කැපෙලා කටයුතු කරන ඒ දේවසමෙන් වහන්සේලා හැම කෙනාම දීපින් ගන්න මොදන් විත්වා. ඒ වගේම මේ ස්ථාන ආරාධනා කර පෙමිණියා වූ මලගේ ඥාති මිත්‍රාදීන් පිරිසක් වෙනවා හැම කෙනාටත්. ඒ වගේම ඔබගේම නමින් මලගියව ජන්මාන්ත ගතුන සිවුණු ඥාති මිත්‍රාදී හැම කෙනාම දීපින් ගන්න මොදන් විත්වා. මේ පින් අනුමෝදන් නියමතුනි හැම කෙනාම දස අකුසලයේ මිදෙත්තා දස කුසලයේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසරසී නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන්. ඒ වගේම මේ කුසලින් මේ කරගන්න දෙනවා නම් ප්‍රමාණ මහ පුණ්‍ය ගංගා උසරංගල් මහ බලමයි මේ කාන්ත හේතු වාසනා කරගෙන මේ මෙහි මඩල මත ලක්ෂ ගණන් අරිතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදු කාර්ය දෙලා අදිෂ්ඨාන කරන්න. අවසන් වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දෙනවා නම් ප්‍රමාණ මහ පුණ්‍ය ගංගා උසරංගල් මහ බලමයි මේ හේතු වාසනා කරගෙන ඔබ අප සිරු දිනාට මේ ජීවිතය තුළදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පමෙන් වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු ඒ කාන්තෙම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කාර්ය දෙලා අදිෂ්ඨාන කරන්න. සෑම දරණේ හපදක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.